දෙදහස් තාසය වසරේ දෙවැනි මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන අපට තියෙන්නේ අතීත ගාථාවක් ඉගෙන ගන්න නොවේ. අතීතයේ ආගමික ශාස්ත්‍රවරු කරපු දේවල් තේරුම් ගන්න නොවේ. අපට තිබෙන්නේ අපව තේරුම් ගන්න. දැනුම කියලා කියන්නේ සංඥාව පමණයි. දැන් කෙනෙකුට තියෙනවා රටක් පිළිබඳව, රටේ නම පිළිබඳව දැනුම, එහි විස්තර පිළිබඳව දැනුම. එහි තියෙන දේශගුණය හෝ පහසුකම විඳින්නේ නෑ. කෙනෙකුට පුටුවක් කියලා දෙක දැනුමක් තියෙනවා. ඒත් එහෙමද පුටුවක් ලබා ගන්න හරි එහි වාඩි වෙලා හරි ඉන්නේ නැති කෙනාට ඒ පුටුවේ පහසුකම දන්නේ නැහැ. කෙනෙකුට තියෙන වාහනයක් කියන දැනුම. ඒ වාහනේ ගමන් කරන්නාට තමයි මේ ප්‍රත්‍යක්ෂතාවය තියෙන්නේ. අනෙක් කෙනාට පොදු දැනුමක් පමණයි. ඒ දැනුමෙන් තමන්ට පහසුකමක් සැලසෙන්නේ නැහැ. ඒ වාගේම තමයි ගහතාවක් පිළිබඳව යම්කිසි අතීත සිද්ධාන්තයක් පිළිබඳව දැනුමක් තිබුණාම ඒ දැනුමින් අපට අවශ්‍ය කරන පහසුකම සැලසෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ මොනතරම් දැනුම ගොඩගසා ගත්තත් ඒක විතරක් ඵල නැති හිස්බයක් හැටියට දැක්කා. අනර්ථ පද ගාථා 16ක් මතක තියාගන්නවට වැඩිය එක ධර්ම කරුණක් අවබෝධ කරගන්න එක, ප්‍රත්‍යක්ෂ කරගන්න එකයි වැදගත්. අපිට අවශ්‍ය කරන්නේ අපි ළඟ තියෙන දුකට හේතුව සාධකයක් මෙතනින් ඉවත් කරන්න. ප්‍රධාන දුකට හේතු වෙන සාධකය සාමාන්‍ය ජීවිතේ බලන්න කවුද දන්නවා? ඒ තමයි මම. මම මුල් වෙලා අඬනවා, හිනා වෙනවා, බය වෙනවා, ජීවත් වෙනවා. ඒ නිසා අපි ප්‍රධාන ඒ සාධකයට යොමු වෙලා ඒ සාධකය අපි ඉවත් කරන්න කොහොමද කියලා ඒ වෙනුවෙන් සටන් වදින්න ඕන. මාර යුද්ධය ආරම්භන සිද්ධ වෙනවා. මාර පාක්ෂිකව කල්පනා කරන්නේ නැතුව මාරයන්ට විරුද්ධව කල්පනා කරන්න ඕන. හැමෝටම මම කියලා කෙනෙක් දැනෙනවද නැද්ද? දැනෙනවා. එහෙමනම් හොයාගෙන යන්න ඕන මම කියන්නේ කාටද? මම කියලා, මගේ කියලා මෙතන පවතින දේ කුමක්ද? ඒක ඇත්තක්ද? ඒක බොරුවක්ද? ස්වාගන යන විට තමයි තේරෙන්නේ. අර මමී මමී කියලා බඳින බලන හැම දෙයක් තුළම තාවකාලික බවකු ස්ථීර සාර නැති බවකු එහෙත් ටික කාලයකට ලෝකයේ අනිකුත් සත්වයන් මෙන්ම මනක් කල්පිතව ඇලී ගැලී වාසය කිරීමකුත් පේනවා. ඒක තේරුම් ගත්තාම තියෙන්නේ අපිට මොනවා හරි ක්‍රියාමාර්ගයකට යන්න අවශ්‍ය නැහැ. මේ වර්තමානයේ තුල මනස ස්වභාවිකත්වයට පත් කර ගැනීම පමණයි. වර්තමානයේ තුල මනස ස්වභාවිකත්වයට පත් කර ගැනීම පමණයි. සමවිතම අලුත් ක්‍රියාමාර්ගයක් තනාගන්න, අලුත් ක්‍රියාමාර්ගයකට එළඹෙන්න, අලුත් විදියකට මනස හැඳගස්ව ගන්න කැමැත්තක් සහ ඕනකමක් තියෙනවා. එහෙත් අපි මානසික සුවතාවේ ඇතිකර ගැනීම සඳහා අලුත් විදියකට හදා ගැනීම නෙමේ, අපි පරණ සිටී විදියට ස්වභාවික විදියට තත්වයට පත්වීමයි කරන්න ඕනේ. ඔබේ අතීත මනස ප්‍රභාස්වරයි. ඒ අතීත මනස කියනකින් අදහස් කරේ අපි අතීතය හා අනාගතය වර්තමානය කියන තුන් කාලය ගැට ගහන්න පටන් ගන්න කලින් ඒ වැඩේ ආරම්භ කරන්න කලින් වේදනාවන් වලට පැටලෙන්නට කලින් ලෝභ ද්වේෂ මෝහයට පැටලෙන්නට කලින් තිබුණු අතීත මනස ප්‍රවාසය. සංඥා උපාදානය කරනවා. මොකද වෙන්නේ? වේගෙන් සංඥා වැඩ කරන්න පටන් ගන්නවා. රූප උපාදානයක් කළොත් මොකද වෙන්නේ? වේගෙන් රූප චක්‍රය වැඩ කරනවා. වේදනා උපාදානයක් කරොත් මොකද වෙන්නේ? වේගෙන් මේ මානසික වේදනා ඇති වෙලා ඇති වෙලා වැඩි වෙලා සමහර විට අපහසුතාවන් වලට පත් වෙලා පීඩාවට පත් වෙනවා. දැන් හිතමු දුක්මසු දෙයක් Tamanට කියන කවුරු හරි. අපි එක පාට එක අපේ නිසා මගේ නිසා මම මේක දැන් විඳින්න ඕනේ කියලා ඒ වේදනා උපාදානයක් කරනවා. මොකද වෙන්නේ? වේදනාව වැඩි වෙනවද නැද්ද? සමහර දේවල් තියෙනවා ඒක. තව කෙනෙකුට වේදනාකාරී වෙන දේක් Tamanṭat ඇහෙනව නමුත් Taman ඒ වේදනාව උපාදානය කරන්නේ නැහැ. Tamanගේ මිත්‍රයාගේ තව කෙනෙකුට කරදරයක් වෙලා තියෙන කියලා කිව්වහම වේදනාව උපාදානය කරලා නැති දැන අපිට ඒ දිගට දිගට ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ මානසික ස්වභාවයන් මනාවට අපි තේරුම් ගත්ත තැන අපිට සහනශීලීව කටයුතු කරන්න පුළුවන්. ඇයි අපි උපාදානය කරන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාර පටිච්ච සමුප්පාදේ ක්‍රියාවලියේ දකින තැන උපාදානය සිද්ධ වෙන්නේ නැහැ. නොදකින තැන තමයි උපාදානය සිද්ධ වෙන්නේ. දකින්න තැන අපි කකුලක් වලට වැටෙන්න දා කානුවට වැටෙන්න තියන්නේ නැහැ. කටුවක් ඇනන තැනකට අපි කකුලක් තියන්නේ නැහැ. පීඩාවක් ඇති වෙන දෙයක් කරන්නේ. මේ නොදකින නිසාම තමයි මේ පීඩාවට හසු වෙන්නේ. අනවබෝධය නිසාමයි පීඩාවට හසු වෙන්නේ. කෙනෙක් මනස දකිනවා නම් තේරුම් ගන්නවා නම් එතෙන්ට වැටෙන්නේ ඥාන දර්ශන සම්පන්න සම්පූර්ණත්වයට පත් කරගන්න ඕන ඥාන දර්ශනය. දැකීම තමයි වැදගත්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නැතිව කිසිවක් පවත්වන්නට අවබෝධ කරගන්නවත් බැහැ. තමන් දකින ක්‍රමයේ තමයි තමන්ට පේන්නේ. තමන්ගේ දැකීමේ රටාව ඇස උපාදානය කරලාද ඇස අතහැරලාද? ඔබ උපාදාන රූපේ සහ උපාදාන නොවන රූපේ ඔබට බලන්න පුළුවන්. ඔබේ නිවස ඔබේ ඇසට ගැටෙන විදිය. ඔබට අනිකුත් ඔබට අයිති නැති නිවස ඔබේ ඇසේ ගැටෙන විදිය. දැන් තේරුණා නේද? ඇස විකාශනය වෙලා එක විදියෙම රූප කලාප තමන්ගේ මේ ඇසේ ගැටුණට ඒ උපාදානීය ක්‍රමවේදය වෙනස්. ඒට ඇස උපාදානය කරලායි අර ප්‍රභේදනය සිද්ධ වෙන්නේ. මේ ධර්ම අවබෝධය ඇති කෙනෙකුගේ සුවිශේෂ ලක්ෂණය තමයි ඒ ඇස උපාදානය කරන්නේ නැතුව බලන්න පුළුවන් ශක්තිය තියෙනවා. කන උපාදානය කරන්නේ නැතුව අහන්න පුළුවන් ශක්තිය තියෙනවා. නාසය උපාදානය කරන්නේ නැතුව ආග්‍රහණයක් ලබන්න ශක්තිය තියෙනවා. දිව උපාදානය කරන්නේ නැතුව රසයන් ලබන්න ශක්තියක් තියෙනවා. මනසට දැනෙන දේ උපාදානය කරන්නේ නැතුව සිතන්න ඒ සිතුවිලි අතර වාසය කරන්න හැකියාව ලැබෙනවා. එමන ඇසෙත් බොහෝ දෑ ගැටෙනවා, කනටත් බොහොම දෑ ඇහෙනවා, නාසයටත් දැනෙනවා, දිවටත් දැනෙනවා, ශරීරයටත් දැනෙනවා, මනසටත් දැනෙනවා. උපාදානයක් නැහැ. උපාදානය කර නොගෙන සිටීම පුරුදු කරන විට ඒකෙන් හානියක් සිද්ධ වෙනව මායයට. උපාදානය තුළින් අල්ලා ගැනීම තුළින් බැඳී යාම තුළින් තමයි පින්නතුනේ මනෝ සංචේතන ආහාර ගොල්ලගන්නේ. ඒ මනෝ සංචේතන ආහාරය තමයි මමත්වේ පැවැත්මේ ආහාරය. අපි දන්නවනේ යුද්ධ කරන රටවල් වුණා ඇමරිකාව හරි තව රටකට යුද්ධ කරන්න කලින් ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? සම්බාධක පනවන. ඒ රටට තෙල් දෙන එක තහනම් කරනවා. සම්බාධක පනවල දානවා. ඇයි? දුර්වල කරා. ඒගොල්ලන්ට ඕනේ යටපත් කරගන්න, යටත් කරගන්නනේ උමනා වෙන්නේ. මොකක් හරි ත්‍රස්තවාදයක් හරි ප්‍රචණ්ඩත්වයක් හරි නිසා වෙන්න පුළුවන්. ඒකොට ඒක දුර්වල කරා. එතකොට මනස මේ මමත්වයේ කියන එක දුර්වල කරලා යටත් කරගන්න නම් මොකද කරන්නේ ඉස්සෙල්ලා? සම්බාධක පනවන. සම්බාධක පැනවුවාම දුර්වල වෙනවා. හැබැයි ඉතින් අපි තේරුම් අරගෙන ඉන්න විදිහට නෙමෙයි. ඇලීම කියන දේ අතර කරලා කිසිසේත්ම ගැටීම කියන එක උපයෝගී කරගන්න එපා මාර්ගයට. එවිට ඒ ගැටීම කියන එක මාර්ගයෙන් මනෝ සංජේතන ආහාර ලබා ගන්නවා. එහෙමනම් ඇලීමත් ගැටීමක් හොඳ නැහැ කියලා උපේක්ෂාව කියන මාර්ගය තෝරගන්නවා. ස්පර්ශ කරනවා. එහෙමනොත් මොකද වෙන්නේ? අර උපේක්ෂාව කියන මාර්ගයෙන් එයා මනෝ සංජේතන ආහාර ලබා ගන්නවා. පැහැදිලිනේ? දැන් සිංහයෙකු ඉන්න කූඩුවට දකුණු අත දාන්න එපයි කියලා කිව්වහම ඒ මිනිස්සයා වම් අත දැම්. ඒත් සිංහයා පන. මේ කූඩුවට අත දාන්න එපයි කියපු වෙලාවක මේ මිනිස්සයා කියලා කකුල දාන. යම් කිසි මිනිස්සෙක්. ඊට පස්සේ මොකද වෙන්නේ? සිංහයා කකුල කනවා. එවනම් අපේ ආරක්ෂාව ඇති කර ගැනීම සඳහා මොකද කරන්නේ? අපි කිසිම උපාංගයක් අතක් හෝ කකුලක් හෝ අපි මේ සිංහයාගේ ඉන්න කූඩුවට දාන්නේ නැහැ. ඒ නොදැමීමෙන් අපේ ආරක්ෂාව අපිට සැලසෙනවා. ඒ වාගේ අපේ මනසේ උපාදාන ශක්තියන් ආහාරය බවට පත් කරගන්නා වූ ක්‍රමවේද තියෙනවා නම් ඒ ක්‍රමවේද එකක්වත් අපි අනුගමනය කරන්නේ නැහැ. කිසිසේත්ම පුජ්‍යල ක්‍රියාවලියක් නැත. පුජ්‍යලත්වයට පිවිසුනහම සීමාවකටපත් වෙනවා. ඒ සීමාව තමයි ඇලීම ගැටීම කියන ද්විත්වයේ පැවැත්මට. ඇලීම ගැටීම කියන ද්විත්වයේ පැවැත්මට පැමිණෙනවා මමත්වයට හත් වෙච්ච ගමන. තෝරාගත යුතුයි අපි දැකිය යුතු ආකාරය, කල්පනා කළ යුතු ආකාරය. අපි දැකීම අතර සිටිය යුත්තේ සම්මා දිට්ඨිය. කල්පනාවන් අතර අපි සිටිය යුත්තේ සම්මා සංකප්පය. හොඳයි, සම්මා දිට්ඨිය මොන වගේද? සම්මා සංකප්පය මොන වගේද? මම මේ මුලින් ආරම්භ කරන්න, ඔය මුල තේරුම් ගත්තාම මේ මුල තියෙන දෙයම තමයි අගත් තියෙන්නේ. පැහැදිලිනේ? සම්මා කියන ගුණය තමයි සම්මා සමාධිය තියෙන්නේ. ඒකට අර්ථය හරියට තේරුම් ගන්න ඇති කර්ණ දහසක් ලක්ෂයක් ඉගෙන ගන්න ගියපු වරද නෞද්දේ ළඟ තියෙන්නේ. පස්සේ බලනකොට එකක්වත් ප්‍රත්‍යක්ෂ නැහැ. ඒ නිසා එකම එක කාරණය තුළ පූර්ණත්වයටපත් වෙන්න. මුල් කාරණා කීපය තුළ පූර්ණත්වයටපත් වෙන්න. එයින් ඔබ මුළු ලෝකයේම විශ්වයේම දකින්න ඇති. ඔබ අන්දේ චිත්‍රයක් අඳින්නාසේ මතකයේ තබා ගන්නට එපා. ඔබ පුළුවන් තරම් ඇස් අර බලන්නට උත්සාහ කරන්න. චිත්‍රයක් අඳින්න එපා. ඇස් අර බලන්නට උත්සාහ කරන්න. ඔබට ඒක හොඳට තේරෙන්න ඇති කියලා විශ්වාස කරනවා. පිළිගැනීම, විශ්වාස, මතක තබා ගැනීම, ඉගෙන ගැනීම වගේ දේවල් ඇති වෙන්නේ අන්ධයෙකු චිත්‍රයක් අඳිනවා සමාන. ඊට වඩා වෙනස් වැඩක් තමයි ඇස් අර බලන්නට උත්සාහ කරනවා. ඔබට ඇස් දෙක පියාගන්න කියලා යමෙක් අත දික් කරලා කියනවා මගේ අතේ තියෙන්නේ මොකක්ද කියලා අහනවා. ඇත්තටම ඔබ හරියට කියයිද කියන්නේ. ඊට පස්සේ යම්කිසි යා ලක්ෂණයක් කියන මාකර මගේ අතේ තියෙන්නේ පොඩි මලක් වගේ දෙයක්. හරි ඊළඟට මොන වගේ මලක්? ඒත් ඇඳගන්න චිත්‍රය හරියට හරියයිද? හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඇඳගත්තත් යම් ආකාරයේ චිත්‍රයක් ඒක හරියට කිව්වත් ඒ කියන කෙනා ළඟ සැකේන්නේ නෙමෙයිද ඒක කියන්නේ? දාපු කියනවා අරලිය මලක් තියෙන ඔය අතේ කියලා කියනවා ඇස් දෙක පියාගෙන. හරිද? හරිද කියලා අරයාගෙන් අහනවා. ඇයි ඒ අහන්නේ? අරලිය මල තියෙන්නේ අරලිය මලයි කියලා කියලාත් තියෙනවා. ඒත් අහනවා හරිද මම් කිව්වා? අහන්නේ නැද්ද? ඇයි අහන්නේ? සැකයි. එහෙමනම් net හැර බලන තුරු හරියට යමක් කියවත් ඇති වැඩක් නැහැ. වැඩක් නැහැ. ඒ තුල පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. ඔන්න ඇස්සර බැලුවම තමයි පේන්නේ. එහෙමනම් තේරෙන්නේ අපේ දැනුම අවබෝධයටපත් නොවුණු තැන, ප්‍රත්‍යක්ෂයටපත් නොවුණු තැන තියෙන ගැටලුව. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැකීම. සම්මා සංකප්පය කියන්නේ යහපත් සංකල්පනාව. මොකද්ද මේ යහපත? කුමක්ද මේ යහපත? අන්නේ යහපත්කම තමයි අපි ඇති කරගන්න ඕනේ. කෙනෙකු යහපත් වන්නේ කුපමණකින්ද? කෙනෙකු යහපත් වන්නේ පංච උපාදානස්කන්ධයට බැස නොගන්නා වූ පමණින්, ඉන්ද්‍රයන් නොපිළිගන්නා වූ පමණින්, කාලය ග්‍රහණය නොකරන්නා වූ පමණින් කෙනෙකුගේ යහපත්කම ලැබෙනවා. මම හැටියට කිසිදු ක්‍රියාවලියකට දැකීමට කිසිදු සම්බන්ධතාවයක් නැතුව වාසය කිරීමට තරම් අතහැරීම. මොනවද අතහරින්නේ? පංච උපාදානස්කන්ධය. රූප අතහරිනවා, වේදනා අතහරිනවා, සංඥා සංකාර විඥාන. ඉතින් මේ ටික අතහැරිය ගෙනාට තියෙන ප්‍රශ්න මට කියන්න. ප්‍රශ්න තියෙන්නේ රූප නිසා. ප්‍රශ්න තියෙන්නේ වේදනා නිසා. ප්‍රශ්න තියෙන්නේ සංඥා නිසා. ප්‍රශ්න තියෙන්නේ සංකාර නිසා. ප්‍රශ්න තියෙන්නේ විඥාන නිසා. තමාතුල පහළ වෙන මේ කොටස් පහ මනාව හඳුනා වෙන මම මේ කොටස් පහ අතහරිනවා. මම මේ කොටස් පහට එළඹ ගන්නේ නැහැ. මෙතෙක් කාලයක් ගඟ පහළට ගලා ගියා. දැන් පටිසෝතගාමී ප්‍රතිපදාවක් වේ. ඉන්ද්‍රිය සාපේක්ෂිත වූද මින් පෙර ක්‍රියා කළ ඒ ආකාරයටද මෙතන් පටන් මගේ ගමන ආරම්භ වන්නේ නැත. තණ්හාය ජායති සෝකෝ. මේ බැඳී යාම නිසා තමයි ශෝකය. හේමතෝ ජායති සෝකෝ. බැඳී යාම නිසා තමයි ශෝකය. රතියා ජායති සෝකෝ. බැඳී යාම නිසා තමයි දුක. එතකොට නොබැඳී සිටිනවා කියන්නේ එවැනි ක්‍රියාවලියක් නැත. නොබැඳී සිටිනවා යයි ක්‍රියාවලියක් නැත. නොබැඳී සිටීම කියන ක්‍රියාවලියක් තමන් මවාගත්තොත් හදාගත්තොත් ඒ ආර්ය මාර්ගය නොවේ. නොබැඳී සිටිනවායි කියන සංඥාවක් හදාගත්තොත් ඒ නිවන් මාර්ගය ආර්ය මාර්ගය නොවේ. නොබැඳී සිටිනවායි කියන විඥානයක් හදාගත්තොත් ඒ නිවන් මාර්ගය නොවේ. නොබැඳී සිටීම යන සංඥාවට නොබැඳී, සංකාරයට නොබැඳී, විඥානයට නොබැඳී, වේදනාවට නොබැඳී, නාම රූප වලට නොබැඳීමයි නොබැඳීම කියලා කියන්නේ. මනාකොට ප්‍රගුණ කරගන්න, මනාකොට ඥානය මෙහෙවා ගන්න, හරියටම ධර්මානුගතව වරදින්න පුළුවන් කමක් නැහැ. හෙමින් සැරේ සංඝ කර්මයක් කරන වෛද්‍යවරයෙක් වගේ, වාහනයක් හදන මෙකැනික් කෙනෙක්, බාසු නැහැ කෙනෙක් වගේ දවසින් දවස ගොඩනැගිලා ඉදි කරන බාසු නැහැ කෙනෙක් වගේ දවසින් දවස ටිකින් ටිකින් කරන උපාධියක් කරන අධ්‍යාපනය කරන කෙනෙක් වගේ තමයි මනස හදාගන්න. ස්වභාව ධර්මයේ ඇති ගහ කොළ ඉරහඳ ඇලදොල මේ වටපිටාවේ පවතින ඒ ස්වභාවිකයි කියන හැම දෙයක්ම බොහොම සහනශීලී ස්වභාවිකව ජීවත් වෙනවා. ස්වභාව ධර්මය තුළම හටගත්ත මිනිස්යානේ. හැබැයි මේ මිනිස්යා ඒ ස්වභාව ධර්මයේ ඉක්මවා අස්වාභාවික බවට පත් වුණා. අස්වාභාවික වෙන්න උත්සාහ කළා. ඒ කියන්නේ ලෝකයෙන් ටිකක් වෙනම වෙන් කරගෙන තමන්ගේ කියලා ලෝකයක් හදන්න උත්සාහ කළා. ඒක හදන්න උත්සාහ කළේ කුමකින්ද? මනසින්. ඒක නිසා හැමෝගෙම බම්බයක් පමණ ශරීරයට බුදුහාමුදුරු ලෝකයයි කියලා කියන්න හේතුවත් ඒකයි. එයා වෙනම ලෝකයක්, වෙනම ග්‍රහ ලෝකයක් හදන්න පටන් ගත්තා නේද? මේ පෘථුවේ මත තිබ්බට අපි වෙනම ග්‍රහ ලෝකයක් වගේ දෙයක් බවට පත් කරගෙන තියෙන්නේ. ඉතින් කියන්නේ තමන්ගේ කියලා ලෝකයක් හදන්න පටන් ගත්තා. හදන්න පුළුවන් නම් කමන්නේ, හදන්න පුළුවන්ද ලෝකේ? තමන්ගේ කියලා හදන්න උත්සාහ කළාට ලෝකේ හදන්න පුළුවන්ද? හදන්න බෑ. ඉතින් මේ හදන්න බැරි ලෝකයක් පස්සේ දුවනකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා, මේ සත්‍යය මිරිඟුව පස්සේ දුවනවා. ඒ කියන්නේ වතුර කවදාවත් ළඟා කරගන්න බෑ. තමන්ගේ කියලා ලෝකයක් හදන්න පුළුවන් කම නැහැ. මේක පොදුවේ මේ ධර්මතාවයේ තේරුම් ගත්ත තැන ඔබට සානසීලීව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ කරගත්ත තැන තමන් සානසීලීව කටයුතු කරගැනීමේ හැකියාව තියෙනවා. තමන් ස්පර්ශ කළ යුත්තේ ස්වභාව ධර්මය. ඔබ ග්‍රහණය කරනවා නම් ග්‍රහණය කරගත යුත්තේ ස්වභාව ධර්මය. නමුත් ඔබ ස්වභාව ධර්මය නොවේ, ග්‍රහණය කරගන්න ඔබේ ධර්මය, ඔබ හිතන විදිය, ඔබට පේන විදිය, ඔබට දැනුණු විදිය, දැනෙන විදියයි ඔබ ග්‍රහණය කරගන්නේ. අපි නිසියාකාරයෙන් ස්වභාව ධර්මයේ හැඳින ගන්නව නම්, ග්‍රහණය කරනව නම් අපි ස්වභාවික වෙනවා. හරියට අපි සීතල රටකට ගියාම සීතල පරිසරයක් දැනෙනවා. ශාස්ත්‍රීය රටකට ගියොත් ශාස්ත්‍ර පරිසරයක්. එමනම් මේ ස්වභාව ධර්මයට කියන එකට පත් වෙනකොට මේ ස්වභාවිකත්වය කියන එක ඔබ තුල දැනෙන පටන් ගන්නවා. ඒක ගැඹුරු මනස තුල පිහිටවන්න ඕන ධර්මයක්, මතු පිට නෙමෙයි. ඔබේ ගැඹුරු මනස තුල, ගැඹුරු සිත ඇතුලේ පිහිටවන්න ඕන දෙයක්. බාහිර ලෝකෙ තියෙන රඟපෑමක් නේ. බාහිර ලෝකෙ තියෙන රංගනය, චරිතය. අධ්‍යාත්මික සිත තමයි ස්වභාවික යථාර්ථවාදීව පවතින්නේ. එතනින් වෙනස් කරගන්න ඕන. දැන් මේ සංඥාවල පැටලෙන්න හොඳ නැහැ, මේ සංඥාවල පැටලෙන්න හොඳයි කියලා එකක් නැහැ. සංඥා නිරෝධය නම් සියලු සංඥා නිරෝධ වෙන්න ඕන. මේ නාම රූපවල හොඳයි, මේ නාම රූප නරකයි කියලා බෙදන්න බෑ. හැම නාම රූපයක්ම නාම රූප නිරෝධ කරන්න ඕන. මේ ආයතන හොඳයි, මේ ආයතනවල ලීම නරකයි කියන්නේ සියලු ආයතන වලින් මිදහස් වෙන්න. මේ විඥාන හොඳයි, මේ විඥාන නරකයි කියලා කියන්න බෑ. හැම විඥානයකින්ම ඉවත් වෙන්න ඕනේ. මේ වේදනා හොඳයි මේ වේදනා නරකයි කියන්න බෑ. හැම වේදනාවෙම නිදහස් වෙන්න ඕන. සෑම වේදනාවකින්ම නිදහස් වෙන්න. තමන් අල්ලන්න තැන හොයනක නෙමෙයි වැදගත්කම තියෙන්නේ. හැම මොහොතකම අතහැරීම තුළ තමන්ට ලැබෙන නිෂ්කලංකතාවයත් එක්ක සුවසේ වාසය කිරීමට ඇති කැමැත්ත. හුදකලාව, නිෂ්කලංක බව, සංසුන් බව, සංවර බව, නොඇලෙන නොගැටෙන බව අපි අපේක්ෂා කළ යුතුයි. ඔබ තුළ තිබෙන මමත්වය නොව ඔබ අවදි කළ යුත්තේ ඔබ ළඟ සිටින මුනිවරයා. මුනිවරයා යනු නිහඬ බව. ඔබ තුළ ඇති මමත්වය නොව ඔබ කූද්දන්න ඕන, අවදි කරවන්න ඕන ඔබලන් සිටින මුනිවරයා නිහඬ බව අවදි කරවන්න. මේක අවදි වෙලා නැත්නම් නැවත නැවත බලන්න මගේ අඩුපාඩු මොකක්ද කියලා. අඩුපාඩුව කෙනේ අඩුපාඩුව නෙවෙයි කරගන්න. ධර්මය දේශනා කළ තියෙනවා ඒවට උපකාරක. උපයම් පලාතකට ගිහිල්ලා නගරයකට මේ නගරයේ විදගෙන යද්දී ඔබට පේනවා බොහෝ දෑ. ඒ කිසිවක් ඔබේ නෙවේ නොවේ නම් ඔබ මොකද කරන්නේ? මේ නගරයේ මැදින් ඔබ ඇවිදගෙන යනවා පමණයි. ඒ වගේම අපේ මේ අධ්‍යාත්මය තුළ පවතින සෑම දෙයක්ම මගේ නෙමෙයි කියලා තේරුම් ගත්තා. අයිති දේවල් නෙමෙයි කියලා තේරුම් ගත්තාම මේ අධ්‍යාත්මය තුළ අපිට නිකම්ම නිකම් ඇවිදගෙන යන කෙනෙක් පමණයි. ඒ කියන්නේ කිසිම තැනක නතර වීමක් පුජ්‍යලත්වයට බැඳුනහම තියෙන අවාසිය තමයි පුජ්‍යලත්වයට ඒකීය ධර්මයක් හැටියට ඉන්න බෑ. පුජ්‍යලයාට ඇලෙන්න හෝ ගැටෙන්න හෝ ඕනේ. තමන්ගේ උපදින වේගයක් තියෙනවා, ඒ වේගයේ ප්‍රකාශනය වෙන්න ඕනේ. හොඳින් බලන්න ජීවිතයේ අප සිදු කරන දේවල් දෙස අපි වේගයේ ප්‍රකාශනය කිරීමක් නොවේද කරන්නේ? පුජ්‍යල වේගය පුජ්‍යල වේගයේ පවතින්නේ තමන් අවදීන ඒ අරමුණෙහි පවතින තුරු පමණයි. ඒ අරමුණේ අරමුණෙන් බැහැර වූ සැනින්ම පුජ්‍යල වේගය අවසන් වෙනවා. බාහිර මනුෂ්‍යයාගේ මනස පාලනය කිරීම තුලත් සහ අනිකුත් Hindu භාවනා අනිකුත් බ්‍රාහ්මණ භාවනා ක්‍රමවේදවලත් තියෙන తත්වය ඕක. එවන අපිට පුජ්‍යල වේගයක් නැතිව සහනශීලීව සිටින්නට ගමන් මඟක් තියෙනවා. ඒ තමයි පුජ්‍යල වේගය අතහැර යන ගමන. මමත්වයේ වේගය අතහැර යන ගමන. යමෙක් රථයක් පදවාගෙන යනවා. පාරේ ඉන්න උඳුවේ හිතනවා ඒ රථයේ අයිතිකාරයා ඔහු වෙන්නේ නැති, ඔහුගේ වෙන්නේ නැති ඒ රථය කියලා. එහි ඇත්තම තත්වය ඒ රථයේ යන්නේ රියදුරා. අයිතිකාරයා අයිති කෙනා නොවේ. නමුත් දැකීම තුල හිතන්නේ කෙනේ ඒ රටේ අයිතිකාරයා ඔහු වෙන්නේ නැති කියලා නේද හිතනවා. ඒ රටේ පදවගෙන යන අයිතිකාරයා ගියත්, අයිතිකරුවා පදවගෙන ගියත් ඒ සීට් එකේම වාඩි වෙලා ඒ විදියට තමයි පදවගෙන යන්නේ. රියදුරාය පදවාගෙන ගියත් ඒ සීට් එකේම වාඩිලා ඒ විදියටම පදවගෙන යනවා. නමුත් මේ අයිතිකාරයා සහ අයිති රියදුරා අතරේ වෙන්වීම සිද්ධ වෙන්නේ කොතනින්? බාහිරින් බලනායට අයිතිකාරයා මෙන් පිනුණා කොතනින්ද ඒක බෙදෙන්නේ? චේතනාවෙන්. චේතනාවෙන් සිතුවිල්ලෙන් බෙදෙන්නේ. එතකොට අයිතිකරුවා මේ අයිති දෙයක් හැටියට විඳින්නට, රියදුරා මම රියදුරා හැටියට විඳින්නට පුරුදු වෙලා සිටිනවා. ඇත්ත කතාව මේක අයිතිකාරයාගේ ප්‍රිය දුරාගේත් නොවේ. මේ වැඩ කළේ පුඤ්ඤල සංඥාව. සත්‍ය තුල වචන පිහිටා නැහැ. සංකල්ප ඇත්තෙම නැහැ. සත්‍ය තුල සිටින්නාට සතිය සමාධියක් අවශ්‍ය නැහැ. උත්සාහයක් වීර්යයක් ප්‍රවත්මක් අවශ්‍ය නැහැ. සත්‍ය ඇති තැනත්තාට වචන අවශ්‍ය නැහැ. සත්‍ය ඇති තැනත්තාට ආගමක් අවශ්‍ය නැහැ. එක එක විශ්වාසය මුකුත් අවශ්‍ය නැහැ. ඇයි? ඇයි ආ සත්‍යයටපත් වෙලා? සත්‍යයටපත් වූ තැනත්තා ඒ මොහොතේ තත්තාකාරයෙන් ලෝ දකිනවා. ඒ සංකල්පයකින් දැකීමක් නොවේ. ඔබ ධර්මයේ ග්‍රහණය කිරීමට උත්සාහ කරනකොට ඔබට දැනෙන දේ, පීඩා පමුණවන දේ නිරන්තරයෙන් අත්හරින්නට උත්සාහ කරන්න. පීඩාවල් පැමිණෙන තැන්වල අත්හරින්න. කොච්චර දියුණු විදියට මේ අතහැරීම අතහරිනවද කියතොත් අතහැරීමත් අතහැරිය යුතුයි. මොනතරම් ශාල පුළුල් අතහැරීමක්ද කියනවනම් අතහැරීමත් ඒ මොහොතේ මොහොත අතහැරිය යුතුයි. දැන් ඔබ දන්නවා ඇති මේ ලෝකයේ තියෙන්නේ රූපවල නෙමේ ප්‍රශ්න තියෙන රූපවලට දක්වන දෘෂ්ටි සහ ආකල්පවලයි ප්‍රශ්න තියෙන්නේ. ශබ්දවල නෙමේ ප්‍රශ්න තියෙන්නේ. ඒ ශබ්දවලට දක්වන දෘෂ්ටි සහ ආකල්ප නිසායි. ඒ නිසා මේ සිංහල භාෂාව දන්නේ නැති වෙනත් භාෂාවක කෙනෙකුට අසභ්‍ය වචනයෙන් බැනවැදුනත් ඔහු දන්නේ නැහැ. ඇයි? හොවිනා වෙලා යාවේ. ඇයි? දෘෂ්ටි සහ ආකල්ප අවදි නොවූ නිසා එයින් ඔබ තේරුම් ගන්න ශබ්දයේ වචනේ නෙමේ තියෙන්නේ දෘෂ්ටි සහ ආකල්ප වල. ගන්ධයත් නෙවේ දෘෂ්ටි සහ ආකල්ප වල. අපිට නාහේ තියාගෙන ඉන්න බැරි ගන්ධවත් එක්ක සම්යම් ගන්ධවල් එක්ක සමහර මිනිස්සු මුළු ජීවිතේම ගත කරනවා රස්සාවට. කරනවද නැද්ද? කුණු ටැක්ටරේ ළඟින් යන්නේ හරිය අමාරු නාහේ කන්නේ. හරි සරයි එන ගඳ. නාහයට කඩාගෙන යන වැඩක් එනවා. නමුත් ඒ මිනිස්සු එක හැම තිස්සෙම නැගලා එක හුරු වෙලා ඒ ආකල්පයත් එක්ක යා ජීවත් වෙනවා. ඊට පස්සේ ඒක ප්‍රශ්නකුත් නෙමෙයි. ඊට පස්සේ අපි කියමුකෝ ශල්‍යාගාරවල මුත ශරීර කපන තැන්වල කොහොම ගඳක්ද තියෙන්නේ? හරිම අප්‍රසන්න ගතියක් එක්ක ගඳක් තියෙන කෑමක් කන්න බැරි වෙන ඔය එහාට ගිහිලා આવුත් එහෙම තවස්ථානකට. නමුත් ඔවුන් ඒකත් එක්ක ජීවත් වෙන පුරුදු වෙලා ඉන්නේ. අපි කියන්නේ එහෙම පුරුදු වෙන්න කියන එක නෙමෙයි. මේ මේවයි තියෙන ස්වභාවය. ඒ විඥානගත ස්වરૂපයත් එක්ක සිද්ධ වෙන ක්‍රියාවලිය මේ පෙන්වලා දුන්නේ. ඒ ක්‍රියාවලිය සහ එහි Nirodha දකින්නයි ඕනේ. අසත් නෙමෙයි. දෘෂ්ටි සහ කල්පය. දැන් අධ්‍යාත්මයේ එක එක දේවල් මතක් වෙන්න පුළුවන්. ඒ මතක් වීමද මේ ප්‍රශ්නේ. දැන් අපි මේ භාවනාව හැටියට යොමු කරගත්තොත් මේ අධ්‍යාත්මයේ කිසිම රූපයක් තියෙන්න හොඳ නැහැ. ඒ ඔක්කොම ගහලා පන්නන්න ඕනේ විදිහට කියලා. ඒ වුණත් හරි සතන් කාමයේ පුජ්‍යලෙක් වේ. ඒ හැම දෙයක් හමු එහෙම ලෝකෝත්තර ධර්මයේ අවදි කළොත් පමණයි පින්නතුනේ ඒ අධ්‍යාත්මික නිවීමත් බාහිර නිවීම සියල්ලම හට ගන්න. බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා එක් අයෙක් මල් පහන් පුදා වැඳ නමස්කාර කොට යනවා. තව කෙනෙක් නලද රැලි ගස්වා ඇත කොට දිව ඇඳ සරමද උස්සා කෙල ගසා නිග්‍රහ කොට යනවා. බුදුරජාණන් වහන්සේ ඔය චරිත දෙකම දකීවේ ටෙලි නාට්‍යයක පුංචි චරිත දෙකක් හැටියට. ඒ හැම දෙයක් දිහාම ටෙලි නාට්‍යයක් කියලා හිතන් බලාගෙන ඉන්නේ. ඇත්තෙන්ම හොඳ නැද්ද? එහෙම කල්පනා කළොත් ටෙලි නාට්‍ය චිත්‍රපටයේ ටීවී එකෙන් බලනවට වඩා මේ මිනිස්සුන්ගේ චරිතවලින්ම ටෙලි නාට්‍ය දකින එක හොඳ නැද්ද? එතකොට විදුලි බිල ඉඳ ඉතුරු වෙන කාලයත් ඉතුරුයි. අනිත් එක හැම තැනම ටෙලි නාට්‍ය තියෙන්නේ. ඕනම ජනතේ මේ මොහොතේ තමන්ට දැర్శණේ වෙන දේ ටෙලි නාට්‍යය. චිත්‍රපටය. බුදු පියාණන් වහන්සේ අර කොටස් දෙකම ටෙලි නාට්‍යයක් වගේ දකිනවා. ඇනුම් බැනුම් බාර ගන්න කෙනෙකුත් මෙතන නෑ. මල් පහන් සූදු දුම් බාර ගන්න කෙනෙකුත් මෙතන නෑ. ඒ බුදුහාමුදුරන්ගේ පැත්තේ ඉඳන් බලද්දී පේන විදිය. බුදුහාමුදුරෝ මල් පහන් සූදු දුම් බාර ගත්තෙත් නෑ, ඇනුම් බැනුම් චෝදනා බාර ගත්තෙත් නෑ. ඇයි බාර ගත්තේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ මුලින්ම අවබෝධ කරා ප්‍රත්‍යක්ෂ කරා මෙහි සත්වයේ පුජ්‍යලේ ආත්මයක් ඇයි ගත හැකි කිසිවක් නැත. ඒ නිසා මෙතෙක් මම කාලයක් තිස්සේ සත්‍යයේ කුජලයේ ආත්මයක් කියලා හිතුවා, කටයුතු කළා. මේ තමයි මගේ අවිද්‍යාව කියලා තේරුම් ගත්තා. ඒ තේරුම් ගන්න සැනින්ම අපි ළඟ තිබුණු අර මායя අතුරු දහන් වෙලා ගියා. ඒ මායя අතුරු දහන් වෙලා ගියා. ඔබ ළඟත් ඉන්නව තව මාරේක් දූදුවා ඉන්නව ඇඟ ඇතුලේ. සාංසාරික මනෝවිඥානය එයා තමයි බොහොම කලම්බණය නැති කරන්නේ, ඔබ තුළ විප්ලවයන් නැති කරන්නේ. පුතඥයාට පුතඥයාව පාලනේ නැහැ. අර සාංසාරික මාර බලවේගයයි පාලනය කරන්නේ. යම් තරමකට හරි පාලනයකට එන්නේ මේ ආත්ම දෘෂ්ටි අභිභව දකින කෙනෙකු පමණයි. ලෝභය ආවත් ලෝභයට හසු වෙනවා, දේශය ආවත් දේශයට හසු වෙනවා, මෝහය ආවත් මෝහයට හසු වෙන ස්වභාවයක් තියෙනවා. මේ මානසික ස්වභාවය මම රැකගන්න ඕනේ කියලා මානසික ස්වභාවයක් තියාගන්න එපා. එහෙම වුණොත් පින්නතුන්ගේ මානසික ස්වභාවය වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ඔබම එතන ඒක රැකගන්න උත්සාහ කරන, රැකගන්න උත්සාහ කරන තැන පීඩාවටපත් වෙනවා. දැන් මේ ධර්මය අහද්දි සමහරట్లాට කෙනෙකුට මේක පීඩාවක් වගේ දැනෙන්න පුළුවන්. ඇයි? තමන් උත්සාහ කරනවා තමන්ගේ මානසික ස්වરૂපය රැකගන්න. නමුත් ඒ රැක ගන්න හතර මානසික ස්වરૂපයට ධර්මයේ අභියෝගයක් වෙන තැන ඒ රසය විඳ ගන්න බැරි වෙනවා. ඒ නිසා ඔබ කිසිදු මානසික තත්ත්වයක් පීඩාකාරීව රැකගැනීමට උත්සාහ කරන්න එපා. මේ සියලු සංස්කාරකය අනිත්‍ය වූ තැන නිට්ටය වූ ඇතද නැතද? නිත්‍ය වූ දෙයක් ඇතද නැතද? දිත්වයෙන් එහාට, වචනයෙන් එහාට හිතන්න බැරි කම තමයි අපගේ රැඳීම පාදාරය. ඒ වචන සීමාවෙනි ලෝකෙ අපි ඔක්කොම ආගම් ඉගෙන ගන්න. එහෙමනේ වචන සීමාව ඉගෙන ගන්න. ඒ වචනවල දැඩි උපාදානයකට ලක් කරනවා. සමහර අය ඒ උපාදානය කොච්චරද කියතොත් එච්චරයි. ආයි බුදුහාමුදුරු ඇරෙන්න කෙනෙක් නැහැ. මේ දෙයියෝ ඇරෙන්න කෙනෙක් නැහැ. මේ ශාස්ත්‍රවරය ඇරෙන්න කෙනෙක් නැහැ. මෙයා වෙනුවෙන් ජීවිතේ හරි පූජා කරන කෙනා පාට දෙන්නේ දිව්‍ය ලෝකයට යනවා. ඇඩ්‍රස් දන්නවද? දන්නේ නැහැ. ඒ නිසා මේ මිනිස්සු දෙවිය විශ්වාස කරන කිසිම මිනිස්සෙ දිව්‍ය ලෝකයට යන්නේ නැහැ. ඒකට හේතුව මේ ඇඩ්‍රස් එක දන්නේ නැති නිසා. යනවායි කියලා යනවා, කොහෙ යනවද දන්නේ නැහැ. රස්තිය ආදී තමයි යන්නේ. කරපු කර්ම බලවේග නිසා කටි කියයි දිවි ලෙතෙන්ද ගියාම කියයි විපාක ලබන තැනදී අර අහනවනේ යමරජ්ජුරු ඒ මේ පව් කළේ කියන අනේ දෙයියෝ ළඟට යන්න තමයි කළේ. ආ දෙය දැක්කද? නෑ දැක්කේ නෑ, අර අපේ පූජකයා කිව්වා විතරයි. තමන්ට දැනුන්නේ නැද්ද මේක මෙහෙම හොඳයිද නරකයිද කියලා? දැනුණා. ඒ වුණාට ඉතින් දෙයියෝ කිව්ව නිසා කරේ. එහෙනම් ඉතින් දෙයියෙක් මං අඳුනන්නේ තමන් කරපු දෙයට තමන් විපාක ලැබිය යුතුයි. මෙන්න විපාක ලබන්න කියලා යමරජුරු. ඔය යමරජුරු තමන්ගේ හිත ඇතුලේ ඉන්නවා. නිරන්තරයෙන්ම ඉන්නවා. හැම කෙනෙක්ගේම හිත ඇතුලේ යම රජ්ජුරු ඉන්නවා. යම කියලා කියන්නේ යමකය කියලා කියන එක අදහස් වෙන්නේ මාරු කරන්නා කියන එක. ට්‍රාන්ස්ෆර් දෙන්නේ ඇමතිවරයෙක් කකේ තමයි. එයා තමයි මාරු කරන්නේ. ජනාධිපතිවරයෙක් වගේ කෙනෙක් යම රජ්ජුරු. එයා අපායෙම ඉන්න කෙනෙක් නෙමෙයි. එයා තමයි අර ආගමන හා විගමන තැන ඉන්නේ. ඇතුළුවීම් සහ පිටවීම් සලකුණු කරන කෙනා. යම රජ්ජුරු හැම කෙනෙක්ගේම ළඟ ඉන්න මේ මොහොතෙත් ඉන්න ඔබව මේ පැටි වලට දාන්න එයා. සක්‍ර දේවේන්ද්‍රයත් ඔබ තුල ඉන්නවා. සතර පායත් ඔබ තුල තියෙන දිව්‍ය ලෝකයත් බ්‍රහ්ම ලෝකත් තියෙනවා. ඒවා මෙතනම තුනොත් එතෙන්ට යනවා. ඒ සතර පාය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක තිස්සෙත්තරනේ ඔබ නිදහස් වුණොත් ඔබ නිදහසේ වාසය කරනවා. දැන් අපි හිතමු මේ කම්පියුටරේ තියෙනවා මේකේ රටවල් ගණනාවක්ම ඉන්න උදවිය තමන්ගේ ඊමේල් ස්කයිප් වලින් ඇඩ්‍රස් එකකින් මෙතන ලින්ක් කරලා තියෙන ක්ලික් කරලා තියෙනවා ඇඩ් කරගෙන තියෙනවා මෙතනින් අපි අවශ්‍ය කෙනාට ක්ලික් කරාම එහාට යනවා. එතකොට මෙතනම ඒ රට තියෙනවා. ඒ පුජ්‍යලය මෙතනම ඉන්නවා. ඒ වගේ මම කියන්නේ ඒ අවශ්‍ය දිහා කොතන තිබුණත් එතන අවශ්‍ය කරන දාත්තය මෙතන ඔබේ මනසේ තියෙනවා කියන එක මම කියන්නේ. යමරජ්ජුරුව මෙතන නැති වුණාට යමරජ්ජුරුව මෙයාට කෝල් කරන්න පුළුවන් දාත්තය මෙතන තියෙනවා. සක්‍රදේවේන්ද්‍රයට කෝල් කරන්න පුළුවන් දක්තිය මෙතන තියෙනවා. දැන් මේ සක්‍රදේයෝ මම දන්න සක්‍රදේයෝ නම් සකස් කරන ලද කියන එකයි. මම දන්නේ සක්‍ර සකස් කරන ඒ සක්‍රදේයෝ. ඔයගොල්ලෝ සක්‍රදේයෝ දැකලා තියෙනවද? දැකලා නැහැ. මම දැකලත් නැහැ. මට හුවෙලත් නැහැ. හැබැයි මම දන්න සක්‍රදේයෙක් ඉන්නවා. ඒ සක්‍ර දෙයියෝ මම දන්නවා. සක්විති රජන මේ ළඟ එහා පැත්තේ ඉඳලා අල්ලන් ගියා. මේ එයා දැන් හිරේ ඉන්නේ. සක්‍ර දෙයියෝ තියෙනවා සකස් කර. එයා තමයි දාන්නේ මේ කාලෙන් කාලෙට මේ තියෙනවා. ඉතින් ඒ මිනිස්සු බාරගත්තේ නැන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ. එහෙනම් බුදුහාමුදුරට කියන්න සිද්ධ වුණා බුදුරජාණන් වහන්සේ අපිට වඩා දහස් ගුණයකින් බොහොම ඥානවන්තයි පුරුෂ ධම්ම සාරති කියලා. දැන් මේ අපි බෞද්ධ කියලා ලේබලෙන්නේ මිනිස්සුන්ට බණ කියන්න උත්සාහ කරන්නේ. එහෙම කිව්වහම මිනිස්සු බාරගන්නේ නැහැ. බෞද්ධ ලේබලේ නැති වෙනා මේක බාරගන්නවද? බාරගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉතින් මේ මෝහාන්තකාරයේ තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ ඉතින් පාය මාර්ගික ඔක්කෝම ක්‍රියාමාර්ග අනුගමනය කළා. මේ සත්‍යය දමනය කිරීම සඳහා නානා උපායෙහි නර ධම්මේ දමේස. විවිධ උපාය මාර්ගවලින් නරයා පාලනය කර ගැනීම සඳහා කරන්න ඕන. ඒක මොන වචනේද කියලා වැඩක් නැහැ. කෙනෙක්ව අපිට නිවන්න පුළුවන්, නිවැරදි මඟට ගන්න පුළුවන්. ඒ වචනය එතන භාවිතා කරන්න ඕන. ඒ නිසා අපි ඒක තේරුම් කරගන්න ඕන. මලාට පස්සේ නෙවෙයි දෙයයන් සමග එකතු වෙන්න ඕන, නිවන සමග එකතු වෙන්න ඕන, බ්‍රහ්ම ලෝකේ සමග එකතු වෙන්න ඕන. ජීවත්ව සිටියදී ජීවත්ව සිටියේදී එකතු වුණොත් පමණයි ඔබ මරණය පස්සේ තෙන්ට යන්නේ. ජීවත් වෙච්චලා ඉදී එකතු වීමක් සම්බන්ධතාවයක් ඇති කරගෙන නැති වුණොත් මොකද වෙන්නේ? එතෙන්ට යන්න පුළුවන් කමක් නැහැ. තමා කියලම තමන් හදාගත් එක මනක් කල්පිතයක් නම් තමාගේ කියලා හදාගන්නා වූ වටපිටාවේ ඔය තියෙන සංකල්ප ගැන හිනා යන්නේ නැද්ද? ජීවමය ස්වභාවයක් තවත්මත් දිව්‍යෝ කියලා බ්‍රහ්මයෝ කියලා නම් කරලා කොටස් කරලා ප්‍රභේදනය කරලා ඇති තියෙනවා. නමුත් මිනිසා ළඟ තියෙන්නේ ප්‍රත්‍යක්ෂතාවයේද නොව සංකල්පය. සංකල්පය සත්‍යක් වේද? අපි කියනවා මහනුවර සිමියොන් අයියා. මහනුවර ඇත්තටම සිමියොන් අයියා කෙනෙක් ඇති. ඔබට දැන් ඉන්නේ මහනුවර සිමියොන් අයියද? ඔබට තියෙන සංකල්පයක්, ඒ සත්‍යයක් නොවේ. ඒ නිසා මේ ලෝකේ විශ්වාසයන් තුල ඇත්තේ අවිද්‍යාවක්. ඉතින් දෙවියන් අතරට යන්න පුළුවන් පූජවත්ටි තිබ්බහම කිව්වහම අනේ මිනිස්සු කරනවා. දෙවියන් අතරට යන්න පුළුවන් වැල්ලේ පෙරළුනාම කිව්වහම වැල්ලේ පෙරළෙනවා පොල් ගෙඩි අරන්. දෙවියන් අතරට යන්න පුළුවන් සත්තු පූජ කරාම කිව්වහම සත්තු පූජ කරනවා. දෙවියන් අතරට යන්න පුළුවන් අටකිරි පෙර පූජ කළාම කිව්වහම අටකිරි පෙර පූජ කරලා බලනවා, ට්‍රයි කරලා බලනවා. දෙවියන් අතරට යන්න පුළුවන් අන්‍ය ආගමිකයෝ නැති කළාම කියලා සංකල්පයක් දැම්මම ඒ මිනිස්සු අනිත් ආගමිකයෝ මරලා දානවා. අද මේ ගොඩක් මෘදු වෙනවා, ටික ටික හරි නිශ්චල වෙනවා, නිහඬ වෙනවා. පඬිතුයෝ නැගිටින්නේ කවද මේ ලෝකෙ මේ වෙනකොට? හයියෙන් කතා කරන මිනිස්සු. සත්‍ය කතා කරන අය නෙමෙයි. සත්‍ය ධර්මයේ නෙමෙයි ඒක. හරි ඉවසීමකින් තේරුම් කරගන්න මොනවා හරි දෙයක් මම කතා කරන මිනිස්සු ලෝකේ ජය ගන්න මිනිස්සුන්ට ඕන අර වචනය තුළ තියෙන ආස්වාදය සහ රසය භුක්ති විඳින්න. හරි සර කතාවක් තුළ, හිනා යන කතාවක් තුළ. අපේ ලංකාවේ ඉන්නේ වැඩිම පිරිසක් ඉන්නේ විරහව විඳින මිනිසුන් සහ ද්වේෂය අත්විඳින මිනිසුන්. ඕනනම් අධ්‍යයනයක් කරලා බලන්න. ආදරය කරුණාව කියන එක විඳින මිනිස්සු හරි අඩුයි. වැඩිපුර ඉන්නේ විරහ වේදනාව විඳින සහ වෛරය විඳින. ඔය වෛරය විඳින කට්ටිය තමයි ආසයි දේශපාලනයට. විරහව විඳින කට්ටිය ආසයි විරහ ගීත උනත් බැලුවත් ලංකාවේ අහන්නේ විරහ ගීත කියලා කියන හැම ගීතයක්ම බලන්න නේද තියෙන්නේ විරහ ගීතල අහන්න වැඩිම ප්ලේ කරන්නේ විරහ ගීත. ඇයි විරහ වින්දනයට තමයි කැමති. පීඩාවට දරිද්‍රතාවට කැමතිස්සු පීඩාවට පත් වෙලා කෑගෝවා ගසන්න හරි ආසයි රටේ මිනිස්සු. ඇයි අපිට යම් ආකාරයක ඍණාත්මකව හිතන පැත්තකට අපිව තල්ලු වෙලා තියෙනවා. ඍණාත්මක වේදනාවල් වලට කැමති ස්වභාවයකට තල්ලු වෙලා තියෙනවා. ඒක හේතුව බුදුදහමේ සුඛවාදී සුභවාදී සහ දේවල් ප්‍රතික්ෂේප කර අසුභවාදී සහ අප්‍රියවාදී ආදී කොට ඇති දේවල් අනුමත කළාසේ කියලා හිතනවා. එනිසා තමන්ගේ දියුණුව තමන් අඩාල කරගෙන අනුන්ගේ දියුණුවට ඉරිසියා කරගෙන ජීවත් වෙන සමාජයක් නිර්මාණය වෙනවා. වෙන රටවල් වල එහෙම නෙමෙයි, තමන්ගේ දියුණුව තමන් හදාගෙන අනුන්ගේ දියුණුවටත් තමන් අගය කරගෙන ආශිර්වාද කරගෙන කටයුතු කරන්නට පුළුවන් මනසක් තියෙනවා. ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒ එතෙන්ට තමන් එන්න ඕන. තමන් සැප විඳින්න කැමති කෙනෙක් එන්න ඕන. මම කියන්නේ සැප විඳින්න කැමති නැති කෙනෙකුට නිවන් දකින්න බෑ. ඒකට හේතුව නිවන් සැප. නිවන් දුකද? ඔයාලා කියලා තියෙන නිවන් දුක මන් දන්නේ. මං අහලා තියෙන්නේ නිවන් සැප. මං මහාන උනේ ධර්මය හොයන්නේ, ධර්මය තුල ඉන්නේ, ධර්ම දේශනා කරන්නේ. ඇයි? සැප විඳින්න. මෙතෙන්ට හැම කෙනෙක්ම එන්න ඕන මේ භාවනා වැඩසටහනට සැප විඳින්න කැමති අය. භෞතිකවාදී විදියට ගත්තත් එච්චරයි. මට කියන්නේ සැප විඳින්න කැමති වෙනවා. සැප විඳින්න බැහැ පින්නතුනේ අධර්මානුකූලව. සැප විඳින්න පුළුවන් ධර්මානුකූලව පමණයි. මිනිස්සුන්ට ඕක තේරුම් ගන්න බැහැ. මිනිස්සුන්ගේ හිතේ සැප විඳින්න පුළුවන් අධර්මානුකූලයි කියලා. දවසක් හාමුදුරු කෙනෙක් මට කිව්වා, "හවල් කෙනා මෙහෙම මිය ගියා." ඒක තමයි කියලා මමත් කිව්වා. නමුත් ඒ කියා හරි සැප විඳගෙන හිටියේ කිව්වා. මම හෝ මොනවද විඳි? නෑ, ඉතින් හැමදාම හොඳ හොඳ බෝතල් ගෙනල්ලා ගැහුවා කිව්වා. මම හෝ බෝතල් ගහන එක සැපද? යාට මානසික ආතතියක් තියෙන්නේ නැද්ද? පීඩනයක් තියෙන්නේ නැද්ද? ඒ පීඩණයෙන් බේරෙන්න යා මත් වෙලා විනාශ වෙලා ඉන්න ඇති. සිගරට් බොනාගෙන් අහන මානසික ආතතියට. කුඩු ගහනගෙන් අහන කුඩු ගහන මානසික ආතතියට. අරක්කු බොනාය බලන්න. ඔහුගේ සිතෙන් මැගීගෙන එන එයාට ප්‍රශ්නේ, යාගේ මනස යාට කන්ට්‍රෝල් කරගන්න බැරි වුණාම මොකද කරන්නේ? ඔව්, පීඩාවටපත් වෙනවා. සමහර අයට නිින්ද යන්නේ තියෙනවා. මොකද වෙන්නේ? ස්ලීපින් ටැබ්ලට්ස් ගන්නවා. ඒකට හේතුව ආතතිය. ඒ නිසා මේ ලෝකේ සැප වරද්දගෙන හරි 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 කනගාටුවක් එක සැප වරද්දගෙන. ඒ නිසා අපි සැප විඳින්නේ කිව්වහම හාමුදුරුවෝ මේ කියන්නේ අපිට කසීපු ගොන්න කියලා. ඈ අපිට මේ කියන්නේ හැම මාසක්ම කන්න කියලා. මේ අපිට අඳින්න පළඳින්න හොඳට කරන්න මේ මිනිසුට පිස්සු. අපිට අපේ මනස තුල සැප විඳින්න පුළුවන්කම තියෙන්නේ අතහැරීම තුලමයි. මොනවද? පංච උපාදානස්කන්ධය අතහැරීම, කාලය අතහැරීම, ත්‍රිවේදනාව අතහැරීම, ඉන්ද්‍රියන් අතහැරීම. ලෝභ ద్వේෂ මෝහ අතහැරීම. සැප විඳින්න අවශ්‍ය නම් ඔබ නিত্য සුඛ ආත්ම අත්හරිනවා වගේම ඔබ අනිත්‍ය දුක්ඛ අනාත්ම දත් හැරිය යුතුයි. නිත්‍යයි සුඛයි ආත්මයි කියන එක අත්හරින්න කැමතිද නැද්ද? ඒක ගන්නද කියලා තියෙන අත්හරින්න කියලාද තියෙන්නේ? අත්හරින්න කියලා තියෙන්නේ. එතකොට කියලා නැහනේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අත්හරින්න කියලා නැහනේ. ඈ? ඔන්න ඕක තමයි අර බෙදා ගන්න දුන්නු හැන්ද. ඔළුවට තියාගෙන යනවායි කියන්නේ ඔන්න ඕකට. බෙදා ගන්න දුන්නු හැන්ද ඔළුවට තියාගෙන යනවා. කකුල් දෙකේ දා ගන්න දීපු සිරප්පු දෙක ඔළුවට තියාගෙන කරේ ඉල්ල යනවා. මේක අනිත්‍යයි කිව්වේ අත්හරින්න ඕන නිසා. මේක මේගොල්ලෝ නිත්‍ය කරගත්තා. අනාත්මයි කිව්වේ මේක අත්හරින්න ඕන නිසා. ඒක ආත්ම කරගත්තා. මේක දුකයි කිව්වේ අත්හරින්න ඕන නිසා. ඒ දුක පාදානය කරගත්තා. පුළුවන් තරම් දැන් අපේ හාමුදුරුවෝ මේ ලෝකය මේ පුළුවන් තරම් පෙන්වන්න උත්සාහ කරන්නේ කොහොමද? මේක හරි දුක් තැන. මේක හරි පීඩා තැන. මේක හරි ඉන්න හොඳ තැනක් නෙමේ. මොකද මනුස්ස ජීවිතේ කලකිරුණු කන කෑම කලකිරුණු තමන්ගේ ශරීරයේ තියෙන ලේ යට මස් නහර බොකු බඩ වලට එළියට අරගෙන ඒක කලකිරුණු කලකිරවල කිරවල කවුද හදන්නේ? මානසික රෝගියෙක් පිස්සෙක් හදන්නේ. පොඩ්ඩක් ඔළුව කරකවල පාදල බලන්නකො මොකද වෙන්නේ කියලා. මේ තියෙන ප්‍රශ්න ටික ලියා ගන්න වෙනකොට තවත් ප්‍රශ්නයක් දාගෙන මානසික සුවතාවයක් ඇති කරගන්න පුළුවන්ද? එහෙම ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. මේ සංඥා පැටලෙවිල්ල තවත් සංඥා පැටලෙවිල්ලකින් යට ගන්න එක නෙමෙයි කරන්න තියෙන. අර හඬෙන් හඬ කෑ ගහලා තව හඬක් පරද්ද කරනවා වගේ නෙමෙයි. නිහඬ බව එතන හටගන්නේ නෑ. එතකොට මානසික සංකල්පයක් නිසා හටගන්න වේදන තව සංකල්ප වලින් යට ගන්න බෑ. එහෙම කරන්න ගියම මානසික පීඩන ඇති වෙනවා. අපි කවුරු හරි අපිට මානසික පීඩනයක් එල්ල කරනවා කියමුකෝ. අපිත් ඒක පීඩනයකින් තරපන්න ගියාම ඔහුගේ පීඩනය එක්ක තව ටිකක් වැඩි කරනවා. එහෙම නැත්නම් ඒ පීඩනය තුල තෙරපෙනවා මිසක් එතන සංසුන් බවක් හටගන්නේ නැහැ. ඒ නිසා තමා තුළ පීඩනයක් හටගත්තාම ඒ පීඩන තෙරපන්න නෙමෙයි, ඒ පීඩන එළියට අරගෙන ටික ටික විසඳලා දාන්න. නිවන සැපවන්නේ අවේදීත නිසා. මනසින් විඳින්නේ නැති ධර්මතාවයක් නිසා. දැන් ඔබ සතුට වෙනවා නම් සතුට වෙන්නේ විඳනීය සතුටක් ඔස්සේ. සාමාන්‍ය සිත, පුතජන සිත විඳනීය සතුටක් ඔස්සේ. දෙවියන්ට හරි බුදුහාමුදුරුවන්ට හරි ප්‍රත්‍යෙකට හරි ජීවිතේ බාර දුන්නු කෙනෙකුට නිවන් දකින්න බෑ. මොකද හේතුව? තමන්ගේ වාහනේ කැප් සර්විස් එකට දැම්මා වගේ තමයි. ඒ කියන්නේ ඊට පස්සේ තමන්ට දුවන්න බෑනේ. තමන්ගේ වාහනේ කැප් සර්විස් එකේ තියෙන්නේ. තමන්ගේ වාහනේ ගෙදර තියෙන්න ඕන තමන්ට දුවන්න. ඉතින් තමන්ගේ වාහනේ දෙයියන්ට දුන්නා මොකද වෙන්නේ? මගෙන් ඇහුවා දවසක් පියතුමේ හොඳ ප්‍රශ්න ටික. ඒගොල්ලෝ තල්ලන් ඉන්නවා අපිව කරකවන්න පුළුවන් හොඳ වචන. රත්නපුර දිහා ඉඳලා කියනවා දැන් ස්වාමීන් වහන්සේ අනිත්‍යය නේද මේක, දැන් අවිස්සාවෙල්ලට යයිද නැද්ද කියලා කියන්න බෑනේ මේ බස් එක කියලා කිව්වා. මම කිව්වා මේක අනිවාර්යෙන් අවිස්සාවෙල්ලට යනවා. නෑ විශ්වාසනේ මම කිව්වා අනිවාර්යෙන් විශ්වාසය අවිස්සාවෙල්ලට මේක යනවා. මොකද ඔහු අල්ලගෙන ඉන්න දේවල් වලට ඔහුට යම් කිසි උත්තරයක් දෙන්න ඕනේ. මේක අනිවාර්යෙන් යනවා විශ්වාසයෙල්ලට. ආයි කිසි සැකයක් නැහැ යනවා. අපිට උගන්වන්න හදනවනේ අනිත් ඒක මම මේ ඒ විදිහට ප්‍රකාශ කළා. දෙයියෝ විශ්වාස කරනවද? ඔව්. හොඳට උගුර කටේම පාදලා හිමිසරයව කවුද දන්නේ විශ්වාස කරන දෙයියෝ? මං ගෝව මං විශ්වාස කරන එකම දෙයියෝ මම. මං තමයි මට දෙයියෝ. නේද? ගෙදරත් ඉන්නවනේ මගදීයෝ කියලා කියන්නේ නේ. ඉතින් ඒ වගේ මට මගේ මම තමයි මගේම දෙයියෝ මම. ඇයි මම මාව අදහන්නේ? මට මාව සංවේදී. මට සංකල්පනා ශක්තියක් තියෙනවා. හිතලා වැඩ කරන්න පුළුවන්, වෙනස් කරගන්න පුළුවන්, පාලනය කරගන්න පුළුවන්, මාර්ගය තෝරගන්න පුළුවන්. මට මාව සංවේදී. මට මේව දැනෙන ඔය නිසා මම මාව අදහනවා. එතකොට මට පිටගෙනෙත් මං වැඩි අදහන් නැති. ඒගොල්ලෝ මට එච්චර ෂුවර් නැහැ. මොකද මට SMS එකක් කරලා නැහැ, ඊමේල් කරලා නැහැ, ෆැක්ස් කරලා නැහැ, ස්කයිප් ඇවිල්ලා නැහැ, Facebook ඇවිල්ලත් නැහැ නේ. දෙයියෝ. ඉතින් ඒ නිසා දැකලත් නැහැ, කතා කරලත් නැහැ, මොකවත්ම නැති එක ඉතින් මට හරියට එහෙම කෙනෙක් අවුරු විශ්වාස කරගන්න පුළුවන්ද? එහෙම කිසිම සම්බන්ධතාවයක් නැති කෙනෙක් විශ්වාස කරගෙන ඉන්න එක තේරුමක් නැහැ මට හරියට. ලිඛිතව සම්බන්ධතාවය නැති නිසා එතුම කියන ඒකත් ඇත්තලු. ඒවත් ඇත්තන. ඊට පස්සේ මම කිව්වා එතුම කිව්වා මේ අපි ඔක්කොගේම දේවල් කරන්නේ දෙයියෝ කියලා. දෙයියන්ගේ කැමැත්ත තමයි ඔක්කොම වෙන්නේ කිව්වා. දෙයියන්ට තමයි බාර දීලා තියෙන්නේ අපේ ජීවිත කිව්වා. මං කිව්වා අතපය හතර නැති ඉන්ද්‍රයන් අක්‍රියතාවයට පත්වෙච්ච මිනිස්සේ නිරන්තරයෙන්ම තව කෙනෙක්ගෙන් පිහිට යදී යුතුයි. ඒක සාධාරණයි. ඒත් අතපය හතර තියෙන ඉන්ද්‍රයන් හොඳට වැඩ කරන කෙනෙක් තව කෙනෙක්ගෙන් පිහිට යදන්නේ නැතුව තමන්ගේ වැඩ තමන් කරගන්නවා. එනිසා තමන්ට නුවණ තියෙනවා නම්, ඥානය තියෙනවා නම්, ගුණය තියෙනවා නම් තමන්ට බුදුන් දෙවියන්ගේ යෙදින පුජ්‍යලයක් නොවි දෙවියෙක් බවට පත් වෙන. එතකොට මේ ලෝකේ දෙවියන් බවට පත් වෙලා තියෙන්නේ ඔය අදහන අයගේ හැරි මිනිස්සු නෙමෙයිද? එනිසා මම ඔබ ගැත්තෙක් නොකොට දෙවියෙක් බවට පත් කරන්න. එතකොට දෙවියෙක් අදහන්නේ නෑ, ඔහු දෙවියෙක්. ඒ නිසා මමද දෙවියෙක්. හේතුව මම තව දෙවියෙක් අදහන්නේ නැති නිසා. තේරුණානේ? දැන් මේ වාහනේ එහෙම යනකොට අපි ඩ්‍රයිවර් රුන් නැහැල එහෙම අනික බහැල මේ දෙයියන්ට පඳුරක් දාලා යන්න ඕන කියන. මං කෝ එනින් ගමන් දාන්න. මොකද දන්නවද? තමුන්නාද මේක දෙයියන්ට බාර දීලා ගියොත් එහෙම තමුසු මේක කොහෙ හරි ගිලා අපට පුළුවන්. ඒ නිසා මේක දෙයියෝ කියන්නේ ඔයාවා මේක බාරගෙන යන්න. එන ගමන් ඔන්නම් ලයිට් බිලට කීයක් හරි දාන් යන්න මෙතන. පන්සලක් හරි කෝවිලක් හරි මොකක් හරි තියෙන යාගේ පැවැත්මට මුදලක් දීගෙන එන්න. ඒකට කමන්නේ නැහැ. මට මුදලේ ප්‍රශ්නයක් නැහැ. මේ සංකල්පේ අර විදිහට අඩු කරගන්න එපා. මේක රකින්නගෙන ඔබ එකකින් අදහස් වෙන්නේ දෙවියන්ට විරුද්ධයක්, අද්වේෂයක්වත් තරහක්වත් නෙමෙයි. මේ මනෝවිද්‍යාත්මක න්‍යාය මට ඔය පේන්නේ. ඒ නිසා ඔබේ රේදුරා හරි වාහනේ ගමන අනුරාධපුරේ යන ලෑස්තිලා මෙහෙ පඳුර දාන්න එහෙම මේ ලෑස්ති වෙච්ච ගමන් එයාගේ සංකල්පය මේක දෙවියන්ට බාර දීලා යන්නේ හදන්නේ කියලා තේරුණොත් පරිස්සම් වෙන්න. තේරුණානේ? ඇයි එහෙම වෙන්නේ? ඒ නිසාමනේ මේ රටේ අනතුරු වැඩි. මොකද හේතුව? වාහනේ ලොවන්නේ දෙයියෝ. මිනිස්සු ලොවන්නේ රසෙ ඉන්නේ. දැන් වෙන රටවල් වල මම දන්නේ එහෙම දෙයියෝ වාහනේ ලොවන්නේ නැහැ. වාහනේ ලොවන මිනිස්සුයා. එයා දන්නවා එයාට සිය කල්පනා මදි වුණොත් නිදිමත වුණොත් මේක අනතුරක් වෙනවා, සැලකිලි නැති වුණොත් අනතුරක් වෙනවා, වේගය වැඩි වුණොත් අනතුරක් වෙනවා, දෙය නෙමෙයි වාහනේ ලවන්නේ. ඒකයි ප්‍රශ්නේ. දියුණුව නැත්තෙත් ඒකනේ කර්මය දෙයියෝ. එතකොට දියුණුව වෙන්නේ නැහැ. මම ව්‍යාමාර්ග ගන්න ඕන, මම නිෂ්පාදන කටයුතු කරන්න ඕන, දියුණුව ගැන හිතන්න ඕන. ඒක කරනකොට තමයි තමන්ගේ දියුණුව හටගන්නේ කියලා කල්පනා කරනකොට තියෙනවා. මම මේ කියන්නේ තමන්ට ඉෂ්ඨකාමී දෙවිවරු නැහැ කියන එක නෙමෙයි. හොඳ වැඩ කරන කෙනාට නිරන්තරයෙන්ම හොඳ ආශිර්වාද මිනිසුන් අතරත් තියෙනවා, නොපෙනෙන බලවේග අතරත් තියෙනවා. හැබැයි සංකල්පයකට කරන්න පුළුවන් දෙයක් නැහැ. දෙවියන්ට වඩා ශක්තිමත් මිනිසයා. මොකද දෙවියොත් මිනිසෙක් කියලා තමයි නිවන් දකින්න බුදු වෙන්නේ. තේරුණානේ? හත් වෙනි දෙවියොත් මිනිසෙක් වෙලා. ඒ නිසා මනුෂ්‍යාත්මය කියලා කියන්නේ මුළු මහත් විශ්වයේම තියෙන ශ්‍රේෂ්ඨ ආත්ම භාවය. දෙවියන්ට පින් කරගන්න හැකියාවක් නැහැලුනේ. නිකන් පින භුක්ති විඳිනවා විතරයි කියනවනේ නේද? ඒ නිසා පින් කරගන්න හැකියාව තියෙන්නේ තියෙනවා. දෙවියන්ට පින් අනුමෝදන් කළාට දෙවියෝ පින් අනුමෝදන් වෙනවද නැද්ද කියලා නම් අපි දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ඒ කිසිම ආත්මයකට දෙවියෝ පින් අනුමෝදන් වෙන්න බෑ. එකම එක ආත්මයකට විතරයි පින් අනුමෝදන් වෙන්න පුළුවන් කියලා. මොකද්ද? පරදත්තූප ජීවී කියන ආත්මයට විතරයි. ඉපදිච්ච කෙනෙකුට සත්ව ආත්මයකට ගිහු කෙනෙකුට දිව්‍ය ආත්මයකට ගිහු කෙනෙකුට ඒක බෑ. අමුතේ අපි කරගෙන යනවා. කමක් නෑ. චාරිත්‍රය වශයෙන් කරමු. නමුත් පින් අනුමෝදන් කරන්න පුළුවන් පරදත්තූප ජීවී කියන සමාදෙසින් පින් බලාපොරොත්තුෙන් බලන් ඉන්න කෙනෙකුට පමණයි. ඔබ තුල කිසිවක් ප්‍රතික්ෂේපයේ තියාගන්න එපා. කිසිවක් අනුමත කරගන්නත් එපා. ඔබ හැම විටම සත්‍යාකාරයෙන් සහ යථාර්ථවාදීව මනෝවිද්‍යාත්මකව මේව දිහා බලන්න, සුවසේ බලන්න, සතුටින් බලන්න, ප්‍රතික්ෂේප කරන්න එපා. දැන් මේ ලෝකේ යම් යම් දේවල් ප්‍රතික්ෂේපිත තත්ත්වයකටපත් වුණාම එතන වෛරේණිය හටගන්නේ. දැන් මෙතන මට තියෙන බාහන්න ටිකක් දැන් මම මේවෙන් ප්‍රතික්ෂේප කරන දේවල් ටිකක් තිබුණා. මම මොකද කරන්නේ එතන? ඒව සමග ඔව් ගැටෙමින් සිටිනවා. ඇලෙමින් සිටිනවා. දැන් පුළුවන්. ඒ නිසා ඒ කිසිවක් නැත්තම් ඒව හුදු පරිහරණය වූද බාණ්ඩහා වස්තු බවට පත් වෙනවා එපමණයි. මට පහුගිය දවසේ දුරකථන ඇමතුමක් ලැබුණා එක්තරා රටක කාන්තාවක්. මම ගියේ ඉරිදද කොහෙද? ඊට කලින් ඉරිදාව මම පුටුවක් සම්බන්ධ කරගෙන පොඩි අනුශාසනයක් කළා. මම අහුවා ඔය පුටුව ගැන හැඟීම මොකද්ද? වාඩි වෙලා ඉන්න තමයි පුටුව ගැන. මේක ගැන ලොකු හැඟීමක් නෑ, ලොකු අදහසක් නෑ. මේක වාඩි වුණා එතන තිබ්බා, අපි ගියා ආයේ ඔය පුටුවෙම වාඩි වෙන්න ඕන කියන අදහසක්වත් නේ. එතකොට තමන්ගේ නොවන දෙයක් පිළිබඳව තමන්ගේ නොවන ආකාරයෙන් නොදැනෙන ආකාරයෙන් තමන් ඒක පරිහරණය කරනවා. එහෙත් තමන්ගේ නොවන දේවල් තමන්ගේ කියලා හිතාගත්තු දේවල් කොච්චර තියෙනවද කියන කතාවක් අපි ඇසුවානේ. ඔන්න ඔය කාරණේ අහලා ධර්ම අවබෝධය කරගත්ත එක මහත්මයක් අපිට කතා කරලා ස්වාමීන් වහන්සේ මගේ මේ සම්පූර්ණ ආත්මීය වෙනස ඇතිකලේ එතනින්. බොහොම කාලයක් මම ධර්මය ඇසුවා. නමුත් එකපාරට ධර්මයේ පිබිදුනේ සායනාස එතනින්. එතකොට තමයි මන් දිහා මං හැරිලා බැලුවේ. මේ ධර්ම අවබෝධය වෙන්නේ නැත්නම් තමන් දිහා තමන් හැරිලා බලන්නේ නැහැ. තමන් බලනවා තමන් දිහා තමන් බලන්නේ නැහැ. තේරුණානේ? සාමාන්‍ය වෙලාවට බලාගන්න තමන් බලනවායි කියන තැනදී. එතකොට තමන් බලනවායි කියන තැන නෙමෙයි, තමන් දිහා තමන් බලනවායි කියන්නේ තමන් බලනවා කියන එක නෙමෙයි. එහෙමනම් බලන්න තමන් දිහා තමන් හැරිලා බලන්න. බලන තැන තමන්ට තේරෙයි තමන්ගේ නොවන දේවල් තමන් කොච්චර තමන්ගේ කියලා සිතාගෙන ඉන්නවද අල්ලගෙන ඉන්නවද කියලා. ඒ කාරණෙන් දැක්කා. ඉතින් අපි කල්පනා කරනවා අපි කතා කරන මොන වචනයක් හරි යම් කෙනෙක් යම් තැනක යම් වෙලාවක තමන්ගේ ජීවිතයේ ගැටලුවක් විසඳගෙන යන්න තමන් එක උදව්වක් කරගන්නවා. මේ ලෝකේ අත්හරින අමාරුම දේ මොකද්ද? මමත්වය. වස්තුව දේපල අත්හරින්න පුළුවන්, නෝන මහත්තය අත්හරින්නත් පුළුවන්, දරුවෝ ටික අත්හැර දාන්නත් පුළුවන්, යාළු මිත්‍රයෝ අත්හරින්න පුළුවන්, ආගම උනත් අත්හරින්න පුළුවන්, මාරු කරන්න පුළුවන්. මොකද අත්හරින්න බැරි? මමත්වය. ඔයත්තන්ට ඇත්ත වශයෙන් මෙච්චර ගැඹුරු දහමක් කියන්නේ නැතුව සියල්ල ඔබට දෙවියන් වහන්සේ විසින් සිද්ධ කරන්නේ දෙවියෝ වහන්න උදේ පාන්දර දවසට 10 බාරක් කෑ ගන්න බුදු අම්මෝ කියලා කෑ ගන්න. එතකොට දෙවියෝ ඔබ දිහා බලනවා, කෑ ගන්න ධර්මත දෙවියෝ බලනවා. දෙවියෝ අවදි වෙන්නේ කෑ ගන්නකොට කියලා කිව්වනම් අපේ කට්ටිය උදේ පාන්දර බුදු අම්මෝ කියලා කෑ ගන්න. ඉතින් හැමදාම කෑ ගහගෙන ඉඳලා මොකද කිව්වොත් දෙයියෝ අවදි වෙන්නේ කෑ ගහන ධර්මයට. කෑ ගහනකොට දෙයියයි දෙනවා පීකර දාගෙන වටේට කෑ ගහනවා. මේක විවෘත පිස්සන් කොටුවක්. මේ සමාජය මේ ශාලාවෙන් එහා එහාට ගියාම තනිකර පිස්සන් කොටු. ඒ කියන්නේ කරන දේවල් දිහා බැලුවාම hina යනවද අඬනවද මොනෝ කරනවද කියලා හිතාගන්න බෑ ඒගොල්ලන්ට. ඇයි මිනිස්සයා මෙච්චර මෝඩ? ඇයි මිනිස්සයා මෙච්චර අන්ධ? ඇයි මිනිස්සයා මෙච්චර පටු මිනිස්සේ බවට පත් වෙලා තියෙන්නේ? ඒක තමයි මනෝ විකාරේ හැටි. අපේ මිනිස්සු හොඳ වැඩ ඉගෙනගෙන තියෙනවා. දැන් අපි හිතමුකෝ අපේ ඔය අනිකුත් ආගමක අයගෙන් එහෙම අඩුවට බඩුවක් ගන්න උවමනා වුණාම දන්න අය ගන්න දීලා ඒගොල්ලන්ගේ අර දෙයියන්ගේ නම කියලා අයේ නාමයෙන් ආ මේකට සාධාරණයක් කරලා දෙන්න කියලා කියපු ගමන් ඔන්න කරලා දෙනවලු. එතකොට හරියට අර දෙයියෝ මතක් කරා. එතකොට දැන් මේක ෂුවර් එකට මේ ගනු දෙනවා දෙයියෝ බලාගෙන ඉන්නවා. ඒ නිසා මේක යහපතක් කරන්න ඕන කියලා කියලා කරලා දෙනවා. ඒක මනෝ විකාරය තමයි. කවන්නේ විකාරයෙන් හරි මිනිස්සෙක් යහපත් වෙනවා නම් නමුත් වෙලා තියෙන්නේ මනෝ විකාරය නිසා ලෝකේ මේක විශාල විනාශයක් බවට පත් වෙලා තියෙනවා, හැටුමක් බවට පත් වෙලා තියෙනවා. සීලම මිනිස්සු ඇවිදින බෝම්බ බවට පත් වෙලා තියෙනවා. දැන් මේ දේශනාව අසා ඔබ අවසානයේ සාදාගත යුතු දෘෂ්ටිය කවරක්ද? සංකල්පය කවරක්ද? දහම තේරුම් ගත්ත කෙනාට මේ හැම වචනයක්ම හුදෙක් තමන්ගේ මේ AC එකෙන් හමන සුළඟ වාගේ දෙයක් පමණයි. දහම තේරුම් ගත්ත කෙනා. දහම තේරුම් ගත්තේ නැති කෙනාට තාමත් ටිකක් gedi pitin මේක අහු වෙනවා. දැන් ගන්නට නේද? දැනන විදිහට මේවා ගොනු වශයෙන් අහු වෙනවා. මොකද මේ හැම වචනයකින්ම තමා ළඟ තියෙන ගොනුවක් තමයි ලිහින්නේ. දැන් මම අඹ කියලා කියනවා. අඹ කිව්වහම මොකද්ද උනේ? ඔබ ළඟ තියෙන අඹ කියන ගොනුව ෆයිල් එක ඔන් වෙනවා. ඒ වෙ නැත්තම් මම කියනවා උඩ රට කියලා. උඩ රට කිව්වහම මොකද්ද උනේ? අර අඹ වගේ නෙමෙයි, වෙනම ෆයිල් එකක් තියෙනවා ඒකට. මොකද්ද උනේ? ඒ ගොනුව ඒක විවෘත වුණා. හැම විටම හැම වචනයකින්ම ඔබ ළඟ තියෙන උපාදානස්කන්ධයේ ගුණුවක් අවදි වෙනවා. ඒ ගුණුවේ සීමාවට තමයි ඔබ දකින්නේ. ඒක කෙනෙක්ගේ කුඩා වෙන්න පුළුවා, තව කෙනෙකුට ශාක පිළිබඳව, පළතුරු පිළිබඳව දන්න කෙනෙකුට අඹවල විටමින් අරවා මේවා ඔක්කොම කියයි. එයාගේ ළඟ ෆයිල් එක වැඩි. සාමාන්‍ය කෙනාගේ මොන අඹද? කරත්ත කොළඹන්ද, මේ අඹද, ආරම්බද කියලා ආයිගරා මේක තමයි ඒක හොඳ කියලා පොඩි ගොනුවක් ඇති තියෙන්න පුළුවන්. ඉතින් උඩ රට කිව්වහම කෙනෙකුට එකක් හිතෙන්න පුළුවන්. තව කෙනෙකුට තමන්ගේ ගොනුව තමයි කොහොම හරි ලිහින්නේ අවදි වෙන්නේ. නමුත් එහෙම ගොනු නැහැ. එහෙම ලිහින උපාදානස් ගොනු නැතුව ඒවා දිහා අතහැරීමෙන් බලන්න පුළුවන්. එදහසේ බලන්න පුළුවන්. ගුණයක් හට ගන්නවා. තමන්ට පුජ්‍යලත්වයේ ඉවතන යන නිසා ධර්මය අවබෝධ වෙන්නේ ස්වභාවිකව. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන දෙයක්. සමහර අය කියනවා ආයෙනාද මට මොකද්ද වුණා මන් දන්නේ නැහැ මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කියන්නේ මේ නිවන් දකින්නයි කියන එක ධර්ම අවබෝධයේ වෙන්නේ කොහොමද කියන එක ඒ මොකක්වත් දන්නේ නැහැ ධර්මය අහගෙන ගියා. හරියට උමනාවෙන් ධර්මය හොයාගෙන ගියා. දැන් අපේ අය ධර්ම අවබෝධය වෙනවයි කියන එක මොකක්ද කියලා දැනගත්තහම මේ ධර්ම අවබෝධයක් කියලා එකක් වයනවා. ඊට පස්සේ කවදාවත් හොයාගන්න බෑ. ඔබ එහෙම නෙවෙයි ධර්මයට ගැඹුරින් ඇහුම්කන් දෙන්න. ඔබට අවශ්‍ය කරන වෙනස ඔබ තුළ ඉබේ සිද්ධ වේ. එදෙන්ට එනකොට ඔබේ හිතේ බයක්, බියක් තැති ගැනීමක් හට ගන්න. ගොඩාක් දෙනෙක් ওই තැති ගැනීමට අහු වෙලා ආයෙ ආපස්සට එනවා. එහෙම නෙවෙයි. ඔබ ධර්මය අවිද්‍යාවේ මරණය ධර්මයේ උපත හැටියට සලකන්න ඕන. එනිසා විද්‍යාවේ සිතට මැරෙන්නට ඉඩ හරින්න. උපාදානස්කන්ධයට මිය යන්නට ඉඩ හරින්න. ඒකට හේතුව ඒ ඔබට සසර උපාදානස්කන්ධේ පිහිට වෙන්නේ නැහැ. සසර හිත පිණිස යහපත පිණිස පවතින මේ උපාදානස්කන්ධේ මමත්වයේ දුරව යෑම. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔය අපි ගමන් බිම යනකොට එයාගේ බෑග් එක තියාගන්න කියලා දෙනවා. අරයා ටොයිලට් එකට ගිහිල්ලා එනකම්, වොෂ්රූම් එකට ගිහිල්ලා එනකම් එහෙම අවස්ථා ලැබිලා තියෙනවනේ ඕන තරම්නේ. පොඩ්ඩක් මේ බෑග් එක බලා ගන්න කියලා. අපි මේ බෑග් එක දිහා බලාගෙන ඉන්නවා. මොකද අපි කරන්නේ ඒක වෙන කෙනෙකුට ගෙනියන්න දෙන්නේ නැතුව එයා එනකම් බලාගෙන ඉන්නවා. මං හිතන්නේ මේ අපේ ජීවිතේ ඒ වගේ එකක් කියලා. ඈ මාරයා වොෂ්රූම් ගිහිල්ලා එනකන් අපි මේ බෑග් එක බලාගෙන ඉන්න ඕන. මිනිහා මිනිහත් අර ඒක අරගෙන යනවා. ඇත්තටම නෑ, කතාව සාධාරණ නැද්ද? දැන් තාම මාරයා වොෂ්රූම් එකේ ඉන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. හැබැයි මිනිහට දිගටම බඩ ගියොත් හොඳයි. අවෙද වැඩි වෙලා මේක බලාගෙන ඉන්න පුළුවන්. මගේ දරුවනි කාලේ ඉක්මනින් ආවොත් තමයි වැඩි. ඒ නිසා අපි එන්න ඕන සැබෑ මානසිකත්වයට, සම්මා දිට්ඨියට, සැබෑ සංකල්පයට, සම්මා සංකල්පයට එන්න ඕන අපි යථාර්ථවාදීව. එසේ පැමිණිහාම පැවැත්මේ දැන හඳුනගෙන ක්‍රියා කරන්නට පුළුවන්. ඒ තුල පීඩාව තමන්ට අඩු. Thank you. හොඳටම බඩ පිරුණු වෙලාවක හොඳටම ආහාර අරගෙන තමන් බඩ පිරිලා. නමුත් අපි යාළුවගේ ගෙදරට ගොඩ වුණා. යාළුවගේ ගෙදරට ලොකු උත්සවයක්. ඒ යාළුව කොහොම හරි කියනවා මෙහෙන් කෑම ටිකක් කන්න ඕන කියලා. නමුත් හොඳටම බඩ පිරිලායි තියෙන්නේ. එයාનો කෑම වර්ග 100ක් විතර පෙන්නලා අපි මේ කෑම ටිකක් බෑ බෑම කියනවා. එයාનો කිරි ටිකක් අම් බෑ බෑ දැන් බෑ දැන් බඩ පිරිලා. බත් පොඩ්ඩක් අම් බෑ. මොනවා හරි සලාඩ් එකක් අම් බෑ. අයිස්ක්‍රීම් ටිකක් අම් බෑ බෑ දැන් බඩ පිරිලා. එසේ කියනවද නැද්ද? හොඳනම බඩ පිරිලා නම් සෑහීමට පිරිලා නම් කියනවා දැන් බෑ අපි වෙන දවසක පුළුවන්. හරි. ඒ නිසා මේ අරමුණු හමුවේ ඔබ බඩ පිරුණ පුද්ගලයෙක් වන්න. ඔබේ දෘෂ්ටි හමුවේ, ඔබේ සංකල්ප හමුවේ, මේ වචන හමුවේ බඩ පිරුණ පුද්ගලයෙක් වන්න. මේ වචන කෑවෝ කාලරහ කියන්නේ නැද්ද? රහ කියනවා. දෘෂ්ටි කෑවොත් මොකද වෙන්නේ? අර සලාඩ් එකක් කෑවා වගේ කාලා දෘෂ්ටි රහ කියනවා. සංකල්ප කෑවොත් කිරි ටිකක් කෑවා වගේ කාලා මොකද කියන්නේ? ඒ නිසා ඔබ මේ දෘෂ්ටි යමුවේ සංකල්ප යමුවේ බඩ පිරුණු පුද්ගලයෙක් වන්න. රහ බලන්න එපා. ඒ නිසා සංස්කාරක ලෝකයේ සංස්කාරමණ කාලය ඇති වෙලා තියෙනවා. දෘෂ්ටි මත කාලය ඇති වෙලා තියෙන සංකල්පවල මම කාලය ඇති වෙලා තියෙන්නේ මට. ඒ නිසා ආගම් කාලය ඇති වෙලා තියෙන මේ ලෝකේ ඒකනේ මේ ප්‍රබුද්ධ මිනිස්සු, දියුණු මිනිස්සු, දියුණු රටවල මිනිස්සු මේ කියන්නේ මට ආගමක් නැහැ කියන්නේ. නෝන් රිලිජන් කියලා කියන්නේ ඒකයි. රිලිජන් වල ඉන්නේ තාම මෝඩයෝ. මමත් මටත් ආගමක් නැහැ කියන්නේ. ඒ කියන්නේ මම හැම ආගමෙම ඉන්නවයි කියන එක නෙවෙයි. මට කිසි ආගමක් නැහැ. බුද්ධ ආගමවත් වෙන ආගමක්වත් නැහැ. ඒකට හේතුව ආගම් කියන්නේ දෘෂ්ටිගතයි. එතකොට බුද්ධ ආගමේ කියන තාම ඉන්නේ ඒ බුද්ධ ආගම ප්‍රත්‍යක්ෂ නොවුණු නිසා. බුද්ධ ආගම ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ එයාට බුද්ධ ආගම නැහැ. මම අහන බුදුහාමුදුරන්ට බුද්ධ ආගමක් තිබ්බද? බුදුහාමුදුරන්ට ආගමක් තිබෙ නැති එකේ අපි බුදුහාමුදුරන්ගේ ගමන් මගින් අපි එතෙන්ට ළඟා වෙනකොට අපිට තේරෙනවා අපිටත් ආගමක් නැහැ කියලා. බුදුහාමුදුරන්ට ආගමක් තිබ්බේ නැහැ. යේසුස් වහන්සේට ආගමක් තිබ්බේ නැහැ. නබිතුමාට ආගමක් තිබ්බේ නැහැ. ඉන් මෙහා කට්ටියට තමයි ඔව් ආගම් තියෙන්නේ. එහෙමනම් බුදුවරු අතර අනුබුදු කෙනෙක් වෙන ඒ දෙවියන් අතර දෙවි කෙනෙක් හරි වෙන ඒ කෙනාට ආගමක් නැහැ. ආගමක් තියෙන මෝඩයන්ට. ඔවුන් තමයි ඒකේ ගැත්තු දාසියෝ සේවකයෝ බවට පත් වෙන්නේ. එනිසා උත්තරීතරත්වයට පත්වන්න මෙසේහි දාසෙක් නොවන ඔබටත් බුදුවන්නට පුළුවන්. බුදුවන්නට ද කියලා බුදුහාමුදුරන්ගෙන් ඇසුවොත් බුදුහාමුදුරන් කියන්නේ හා කියලා. ඒ කියන්නේ මරණයෙන් පස්සේ නෙවෙයි ජීවත් වෙලා ඉදී ඔබටත් බුදුවන්නට පුළුවන්. ඒ කියන්නේ සම්මා සම්බුදු කෙනෙක් වගේ වෙන්න පුළුවන් කියන එක නෙමෙයි. ඔබට ඔබේ ලෝකයේ තුල බුදුවන්නට පුළුවන්. ඒ බුදු කෙනා අනික් කෙනාට වැදගත් නැහැ. ඒක ඔබටම පෞද්ගලිකව බුද්ධත්වය. මොකද මේ බුද්ධත්වය කියන්නේ ලෝභ නැතිකම, ද්වේෂ නැතිකම, මෝහ නැතිකම, කාලය ඉක්මවූ බව, ඉන්ද්‍රියන් ඉක්මවූ බව, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස, කාමරාග නේද, රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිද්‍යාව කියනවා සංයෝජන ධර්ම දුරු කරගෙන යන කෙනා තුළ බුද්ධත්වයේ සමර්ථ පිට වෙන්නේ. අපි හිතන උඩ කරණම් ගන්න පුළුවන්, බිම කරණම් ගන්න පුළුවන්, දී හැටේ යන්න පුළුවන්, ඒව කරන්න නම් ඉතින් ඒක අමුතු වැඩක් නේ. එහෙම නෙවෙයි, මේ මනස තුළ අවබෝධය, මේ අමුතු දේවල් අපිට දීලා ඔළුවට ඊට පස්සේ එසු ඒව අදහලි බවට පත් කරගන්නවා මිසක් ඉතින් යම් යම් ආගම් ආරම්භ වුණේ මෙහෙමයි, මේ මේ මිනිස්සයා මම කියනවායි කියලා කිව්වොත් විශ්වාස කරන්නේ නැහැ මේක. ඒ නිසා මොකද කිව්වේ, කන්දක් උඩට ගිහිල්ලා පල්ලෙහාට ඇවිල්ලා කිව්වා මට කන්ද උඩ දෙදෙයියෝ හම්බුණා. මොකද ඉහිලා දැනන්නේ දෙයියෝ දෙන්න එනවනේ කන්ද උඩට, පාතට එන්නේ. ඒ නිසා මට කන්ද උඩ දෙදෙයියෝ හම්බුණා, දෙයියෝ මේ ටික කිව්වා. ඇත්තද කියලා පිළිගත්තා. ජටිලියෝ දමණය කරන්න ගිහිල්ලා බුදුහාමුදුරු මොකද කරේ? ඕ මහා බ්‍රහ්මී අයියාව මිනිහත් මගෙන් බණ අහලා ගියා. මහා බ්‍රහ්මී අයියා, ඕ අපි දැකලත් නෑ, තාම අදහනෝ විතරයි. මොනවද කිව්වේ? මෙන්න මෙහෙම බණක් කිව්වා, ඕගොල්ලන්ට කියන්න කියලා කිව්වා. ගුවන් පට්ටි වාඩි වෙලා අහන් හිටියා. මොඩියෝ ටිකනේ ආකිට හරියට ධර්ම අවබෝධය වෙලා අර ජටිලියෝ ටික ජටා ටික ළඟට දාලා ඉවර වෙලා නේද? පරම්පරා අයියමලෝ ටික ඔව් ඔක්කොම ටික මහාන වෙනවා, සාසන ධර්මයට එකතු වෙනවා. පළවෙනි ලංකා ගමනේ සිද්ධ වෙන්නේ ඒකමනේ නේද, නව මාසකේ. ඉතින් ඒ කාලේ ඒ නිසා පුදුමයි සංකල්පවල අතරමං වීම නිදහස් කරන්න පුළුවන්. ඒ නිසා මම දෙයියෝ නැහැ කියන්නේ දැක්කේ නැති නිසා, ඉන්නවා කියන්නේ දැක්කේ නැති නිසා, කිසිම ආගමකට නැහැ දෘෂ්ටිගත නිසා. දෘෂ්ටිගත වුණාම මහා මහා පීඩාව. මට රටක් නැහැ, ජාතියක් නැහැ, ආගමක් නැහැ, මොකක් නැහැ. හරි ෂෝක්. ඒසා මොන කට්ටිය ගහගෙන බැනගෙන ගියත් ඒවිහා ඔය බලන් ඉන්න ටෙලි නාට්‍යයක් වගේ නේද? මේක බුද්ධ ආගමේ, මේ කාරලේ, මේක සිංහලේ, අර මේ කියලා මොකක්ද මේ නේද? ඉතින් අපි අර ඒක කණ්ඩායම උම්මාදයක් පතුරවනකොට අපි තුම්මාදයක් පතුරවන්න උමනාව නෑ. එහෙම දෙයක් කරන්න ඕනේ නෑ. අපිට තියෙන්නේ ඉතින් අපි ඥානවන්තයෝ හැටියට නගරේ ඉන්න පුළුවන් තරම්, ලෝකේ ඉන්න පුළුවන් තරකල් ඉන්නෝ. ඉන්න බැරි වෙන කාලෙද මොකද වෙන්නේ? ඥානවන්තයන කැලෑවදින්න හරි වෙනවා. බුදුහාඳුරු දේශනා කරන්නේ පඬිතයන්ට තනක් නැති වෙලා යනෝ මොඩියෝ මේකේ. ඕ ඔල්ලන්නට පටන් ගත්තාම ඒ නිසා ඒක ඉතින් ඥානවන්තයෝ කොටසක් ඉන්නෝ. ඒ කොටස තේරෙනවා. මේ මහ පොළොවේ මැණික්කට අඩුවිනේ, ඒක අපි පිළිගන්නවා. මේ ගහකොළ අතරේ සඳුන්කස් අඩුවිනේ, ඒ වගේ ගුණවත් මිනිස්සු අඩුවේ. දැන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නේද? දැන් ওই මිලියන් ටෙලිනාටි මිලියක් එනවා කියලා කොහොමද? ආවල් එහිකට නේද? ඒක පස්සේ යන, ඊට පස්සේ ගායකයෙක් එනවා කියලා විශාල සෙනඟක්. ඇයි? අර බොරුළු කැට එතෙන්ට එකතු වෙන. බොරුළු කැට වැඩි, මැණික් ගල් අඩුයි. මෙහෙට එන්නේ ගොඩක් පොතපත කියවන, ගොඩාක් බණ භාවනා පිළිබඳව අධ්‍යයනය කරන, ජීවිත අවබෝධය පිළිබඳව තමා තුළින්ම යම් අවබෝධයක්, දර්ශනයක් එක්ක උතුම් දර්ශනයකට තමගේ මනස පත් කරගන්න ඕනේ කියලා. නමුත් ඉතින් ඇවිල්ලා එකපාරට මෙතෙන්ට පරිවර්තනය වෙන්නේ නැහැ. මොකද හේතුව? අතහරින්න බයයි. අතහැරියාම මම කියලා කෙනෙක් නැති වෙනවා. ඔක්කොම අතහැරියාම මුකුත් නැති වෙනවා. හැබැයි මේ මුකුත් නැති එකේ තියෙන සන්තෝෂය දන්නවනම් මේ මොහොතේ ඔක්කොම අතහරිනවා. දෙම මුකුත් නැති එකේ සන්තෝෂය දන්නවනම් මේ මොහොතේ ඔක්කොම අතහරිනවා. බාහිර විඥාණයෙන් නෙමෙයි, ඔපුදිරක් වලින් නෙමෙයි, තමන්ගේ මනසින් තමන්ට අතහරින්න පුළුවන් හැමදේම. මේ බාහිරින් අතහැරිය පමණින් බුද්ධලේ කතහැරියා කියලා කියන්නේ මානසික තෘෂ්ණාව තණ්හාව තියෙන කොට. සබ්බ ලෝකේ අනබිදත සංඥා, සියලු ලෝකයන්හි නොලැබෙන නොපිහිටන සංඥාව. සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, සියලු සංස්කාරක ධර්මයන් ග්‍රහණය නිත්‍ය කරගන්නේ නැති අවස්ථාවට කියන්නේ මොකද්ද? අනිත්‍ය. නිත්‍ය කරගන්නේ නැද්ද යමක්? එතන පවතින්නේ කුමක්ද? අනිත්‍ය. ඒ නිසා සබ්බ සංකාරේසු අනිච්ච, මේව කැඩෙනවයි බිඳෙනවයි කියලා නිත්‍යකට යන්න එපා. ඒ අර බුද්ධජන විග්‍රහයනේ. ඊට වඩා හරි ප්‍රබල ගැඹුරු දෙයක් ඔය අනිත්‍ය කියන විග්‍රහය. මේ අපේ පුතජන උදවිය පැහැදිලි කළාට ඕක රහතන් වහන්සේලාගේ විෂයක්. මඩත් අල්ප මාත්‍රයයි ඕකෙන් පේන්නේ, මඩත් ටිකයි පේන්නේ. ඒ නිසා ඔය අනිත්‍යයි කියන එක අපි ওই පොතේ ඉගෙන ගත්ත එක ඒ ප්‍රමාණය වහාම ඒක අඩුව පුරව ගන්න. ඒක ගොඩාක් පටු අදහසක් ඒකේ තියෙන අපි අරන් තියෙන. අනිත්‍ය කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්න, බුදු කෙනෙක් වැඩ ඉන්න ස්ථානය. ඒ වුණාට අපි නම් කිය අනිත්‍ය දුක්ඛ අනාත්ම දන්නවද? දන්නවා. දැන් එක පාඩ ඔය ගුවන් විදුලි සාකච්ඡාවල ස්වාමින් වහන්සේ ත්‍රිලක්ෂණය පොඩ්ඩක් පැහැදිලි කරන්න චුට්ටක්. චුට්ටක් ගාලා කියන්න ඕන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. දැන් තේරුණාද? ආ ඔව් තේරුණා. ප්‍රශ්යෙන් සෑහීමටපත් වෙනවා, සෑහීමටපත් වෙනවා. එහෙම හිතන්න එපා. මේක ඉතාම ගැඹුරු දෙයක්. මේ අනිත්‍යතාවය කියන්නේ රහතුන්ගේ විශ්වාසය. කිසිවක්ම නිත්‍ය කර නොගන්නා වූ තැන පවතින්නේ අනිත්‍යතාවය. අනිත්‍යතාවය කියා දෙයක් ලොව නැත. සැහැල්ලුව කියා යමක් භාණ්ඩයක් නැතිවාක්සේම. දැන් මේ ගත්තාම නේ, සැහැල්ලුව කියා භාණ්ඩයක් දෙයක් නැතිසේම. අනිත්‍යද කියා දලොව දෙයක් භාණ්ඩයක් සංකල්පයක් දෘෂ්ටියක් නැත. එයයි අනිත්‍ය. යමක් ගන්න තැන ඇත්තේ, නියම කරගන්න තැන ඇත්තේ, උපාදාන කරගන්න තැන ඇත්තේ නිත්‍යයි. එහෙනම් ඔබ තේරුම් ගන්න, ඔබ නිත්‍යතාවයෙන් බැහැරවන්න, අනිත්‍යතාවයට පිවිසෙන්න, අනිත්‍යතාවය අවබෝධ කරගන්න, අනිත්‍යතාවය ගැඹුරු නුවණින් යටි සිතෙන් යටි ප්‍රඥාවෙන් ආත්මීයව ඔබේ මුළු ආත්මයටම දැනෙන්න, ලේයට මස්තහලවලට දැනෙන්න, ඔබ දකින්න ඒක අවබෝධ කරගන්න, ගැඹුරින් අවධානාත්මකව ධර්මයේ ශ්‍රවණය කරන්න, ඔබේ සුදුසු මනස සැකසෙන මොහොතක ඔබේ ආත්මය පුබුදුවා ඒ ධර්මයේ පැන නගිනවා ඇති. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.